好。没搞他干。වේදනා ජාති තුනක් ගැන කියනවා. මොනවාද වේදනා ජාති තුන? සුඛ වේදනා, දුක්ඛ වේදනා, අදුක්ඛම සුඛ වේදනා. සුඛ වේදනාවේ මොනවද ඊයේ දෙන්නේ? අපිට සුඛ වේදනාවක් ලැබුණොත් රාගානුසය, කියන්නේ ලෝභය පැත්ත ඊයේ දෙන. අපිට දුක් වේදනාවක් දැනුණොත් දේශ නේද ගැටෙන ගතිය එනවා, කැමති නැහැ. හා ඊළඟට අදුක්කම සුඛ එකේදී මෝහය නැත්තම් මුලාව එදිලා තියෙනවා. දැන් ඔය කියන්නේ සාමාන්‍යයෙන් සසරේ යන සත්වයාට සිද්ධ වෙන දේ නේද? ධර්මයක් අහලා නැති, ආර්ය මාර්ගයේ වඩන්නේ නැති කෙනාට සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ ওই දේ. සැප වේදනාවක් ආවොත් ඒකට සතුටු වෙලා ලෝභ කරනවා. දුක් වේදනාවක් අකමැති එකක් ආවොත් ඒකට ගැටෙනවා, ද්වේෂය මුල් වෙනවා. මේ දෙකටම වැටෙන්නේ නැති ඒවාගෙනත් මුලා වෙලා ඉන්නවා. සාමාන්‍යයෙන් ලෝකේ යන කෙනා මුලා වෙලා ඉන්නේ. ඒක නිසා සසරේ යන්නේ නේද? සසරෙන් මිදෙනවා නෙමෙයිනේ. නේද? එතකොට මුලාව තියෙනවා. මුලාව කියන්නේ ලෝකෙට අයිති දැක්මේ ඉන්නවා. ලෝකෝත්තර දැක්ම නෙමෙයි. ලෝකෙට අයිති දැක්ම මොකද්ද? ලෝකේ තියෙන දේ එහෙමමයි කියලා පිළිගන්නවා. නේද? ඒක තිරිසන් සතෙක් හිතන්නත් පුළුවන් මේක මෙහෙමමයි. මේ දේ මෙහෙම තියෙනවා. තිරිසන් සතෙක් හිතන්න පුළුවන් මේ ගහ මෙහෙම තියෙනවා. ඒක ලෝකෙට අයිති දෙයක්. නේද? ඒත් අපිත් හිතනවා මේ ගහ මෙහෙමමයි කියලා බාර ගන්නවා. හැබැයි ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ. ඒ වුණාට ලෝකෙට අයිති දෘෂ්ටියේ ඉන්නේ. මොකද්ද ලෝකෙට අයිති දෘෂ්ටිය කියන්නේ? මෙන්න මේ ගහ මෙතන තියෙනවා. ඒක දකින්න මේ පැත්තේ කවුද ඉන්නේ? මම ඉන්නවා. අතන ගහ තියෙන බව මෙතන මම දන්නවා. දැන් මුලා වෙලාද නැද්ද? මුලා. ඔක තමයි මෝහය කියන්නේ. අපි ඇලිලත් නැහැ, ගැටිලත් නැහැ. ගහ ගැන විශේෂ ආසාවකුත් නැහැ, තරහවකුත් නැහැ. ඒ වුණාට අතන ගහක් තියෙනවා. ඒ ගහ දැනගන්න මෙතන මම ඉන්නම්. දැන් සක්කාය දිට්ඨිය තියෙනවද නැද්ද? තියෙන. දැන් පේනව නේද මුලා වෙලා කියලා? අවිද්‍යාව කියන්නේ ඇත්ත ඇති හැටි නොදන්න කම නේද? ඇත්ත ඇති හැටි නොදන්නවා වුණහම දැන් ඔන්න මේ බිත්තියෙන් එහා පැත්තේ තියෙන දේ දන්නේ නැහැ. හරි. දන්නේ නැහැ කියන්නේ මොකද්ද? නොදන්න කම. ඇත්ත ඇති හැටි දන්නේ නැහැ. එතකොට අපිට පුළුවන් නේද පැත්තේ තියෙන ඒවා ගැන එක එක හිතන්න. මේවා තියෙනවා, මේවා තියෙනවා, මේවා තියෙනවා කියලා හිතන්න. ඒ හිතන දේ වැරදි නම් අපි මුලා වෙලා නේද?
ඒ කියන්නේ දුකුනේ නෙමෙයි නම් තියෙන්නේ.
ඔව්. කියන්නේ අපි දැන් ඇත්ත ඇති හැටි දන්නේ නැත්නම් අපි හිතෙන් හදාගන්න දෙයක් නේ. හිතන්නේ. එතකොට ඒක ඇත්ත ස්වභාවය නෙමෙයිනේ. ඇත්ත ඇති හැටි දන්නවා නම් ඇත්ත. දැන් ඇත්ත ඇති හැටි නොදන්න කෙනෙක් මේ පිටියෙන් එහා පැත්තට කවදාවත් ගිහිල්ලා නැහැ. දැන් මම එහා පැත්තේ මොනවා හරි තියෙනවා කියලා හිතනවා. එතකොට ඒ හිතන්න දෙයි මුලාව යෙදිලා තියෙනවා. මොකද මම ඇත්ත ඇති හැටි දන්නේ නැති හින්දා. දැන් එහා පැත්ත දන්න කෙනෙක්ගේ එහෙම වෙන්නේ නැහැ. තේරුණාද? අවිද්‍යාව නැති කෙනා මුලා වෙන්නේ නැහැ. අවිද්‍යාව තියෙනවා නම් ඒ කියන්නේ ඇත්ත ඇති හැටි දන්නේ නැති කමටනේ අවිද්‍යාව තියෙන්නේ. එතකොට එක එක දේවල් හිතා ගන්න. ඒ හිතාගන්නේ එක දෙයක් නෙමෙයි. එක 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 ජාතියේම ට මුලා වෙන්න පුළුවන්. එතන මුලාව එක දෙයක් නෙමෙයි. නේද? එක එක්කෙනා මුලා වෙනවා එක එක විදිහට. තේරෙනවද? අවිද්‍යාව කියන්නේ නොදන්නකම. මුලා වෙනවා කියන්නේ එක එක දේවල් ඒ ගැන හිතලා මේක මෙහෙමයි මේක මෙහෙමයි කියලා. එතකොට මුලාව කියන්නේ එකක් නෙමෙයි. ඔයා එක විදිහට මුලා වෙන්න පුළුවන්, මෙයා තව විදිහට මුලා වෙන්න පුළුවන්, මං තව විදිහට මුලා වෙන්න. දැන් අපි එහා පැත්ත ගැන හිතුවොත් එක එක්කෙනා එක එක විදිහට හිතන. තේරුණාද? එතකොට මුලාව කියන එක වෙනස්, එක එක්කෙනාට සිද්ධ වෙන වෙනස් දේවල්. රැවටෙන්න පුළුවන් එක එක විදිහට. ඇත්ත ඇති ඇති දන්නේ නැති වුණාම රැවටෙනවනේ. ඒ රැවටෙන විදි වෙනස්. රැවටීමට තමයි මුලාව කියන්නේ. අවිද්‍යාව කියන්නේ නොදන්නකම. ඇත්ත ඇති හැටි නොදන්නකම. පැහැදිලිද? ওই දෙක දෙකක්. අවිද්‍යාව කියන්නේ මුලාව නෙවෙයි. අවිද්‍යාව තියෙනකොට මුලාව වෙනවා. අවිද්‍යාව නැති වුණා නම්, ඒ කියන්නේ ඇත්ත ඇති හැටි දන්නවා නම් මුලාව වෙන්නේ නැහැ. හරි? ඒතර මුලාවට හේතු වෙලා තියෙන අවිද්‍යාව. ඔව්. ඒ දෙක එකට යෙදෙන්නේ. එක මොහොතේ
දැන්.
ඔව්. හේතු වෙනවා. හේතු වුණාට ඔය දෙක එක මොහොතේ යෙදෙන්නේ. එකක් ඉස්සෙල්ලා ඇවිල්ලා අනිත් එක පස්සේ එනවා නෙවෙයි. දැන් නොදන්න කමයි රැවටෙන එකයි එකට තියෙන්නේ. තේරුණා? දැනගත්තා නම් රැවටෙන්නේ. හේතු වෙනවා කියනකොට හිතන්න ඒක ඉවර වෙලා තව එකක් එනවා නෙවෙයි. හරි, ඔක තමයි මේ පටිච්ච සමුප්පාදේ දැනගන්න ඕන ගැඹුරුම තැන. අපි මේක පච්චය මොකක් හරි කියලා ඵලයක් කියනකොට හේතුව ඉවර වෙලා ඵලය හට ගන්නවා නෙවෙයි. හේතුව තියෙනකොටමයි ඵලය තියෙන්නේ. අපි කියන ඉමස්මින් සති ඉදං හෝති. මේ දේ තියෙනවා නම් මේ දේ තියෙනවා. මේ දේ නැත්තම් මේ දේ ගැන කතා කරන්නේ නැහැ. තමයි හේතුඵල සම්බන්ධය කියන්නේ. හේතු වෙන දේ ඒ මොහොතෙම යෙදිලා තියෙනවා. හේතුන්ගෙන් තොරව අපිට ඵලයක් ගැන කතා කරන්න බෑ. අකාලික කියන්නේ මොකක්ද? කාලයකට අහු වෙන්නේ නැහැ නේද? ඔව්. අකාලික බව තියෙනවා ඒක. ඒ කියන්නේ මේක අතීතේ, මේක වර්තමානයේ, නැත්නම් අනාගතේ එහෙම දාන්න විදිහක් නැහැ. මේ එක මොහොතේ සිද්ධ වෙන දෙයක්. ඒ කියන්නේ හේතු යෙදෙනකොට ඵලය තියෙනවා එච්චර. හේතු නැත්තම් ඵලය ගැන කතා කරන්න බෑ. වෙනස් වෙන නිසා නෙවෙයි මේ කියන්නේ. දැන් අපි දැන් ස්විච් එක දැම්මහම බල්බ් එක පත්තු වෙනවනේ. නේද? ඒ කියන්නේ කරන්ට් එක තියෙනකොට බල්බ් එක පත්තු වෙනවා. එතකොට එළියක් තියෙනවා නේද? එතකොට එළිය තියනවා කියන එකයි කරන්ට් එක යෙදෙනවා කියන එකයි එක මොහොතේ යෙදෙන එක. කරන්ට් එක නැති වෙලා එළිය එනවා කියන්න බෑ. ඒ මොහොතේ යෙදিলা
තියෙනවා.
ඒක සිත් එක් ගොඩක් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ එක සිතකින් දැනගන්න දේවල් ටික ඒ සිතත් එක්කමයි තියෙන්නේ. නමුක් හරි සිතක් ගත්තාම ඒ සිතෙන් දැනුවත් වෙන දේවල් ටිකක් තියෙනවා නේ. ඒවා ටික ඒ හිතේමයි තියෙන්නේ. ඒකට අපි කියනවා චෛතසික කියලා. සිත දැනුවත් වෙන්නේ චෛතසික ගැන. නේද? වේදනාව ගැන දැනුවත් වෙනවා පුළුවන්. සංඥාව ගැන දැනුවත් වෙනවා වෙන්න පුළුවන්. නේද? චේතනා ටික තියෙන්න පුළුවන් මේකේ. ඒව ඔක්කොම තියෙන්නේ එක සිතේ. ඒ කියන්නේ සිතත් එක්ක ඇති වෙන ගති ටිකක්. ඒවට කියනවා චෛතසික කියනවා පාලියෙන්. සිංහලෙන් සමහර වෙලාවට සිතිවිලි කියලාත් කියනවා නේද? ඒ සිතය සිතේ අඩංගු වෙන දේවල් මේ. මෙතන බල්බ් එක පත්තු වෙනකොට ඔකේ පාටක් තියෙනවා. එළියක් තියෙනවා. රස්නයක් තියෙනවා. ඔය ඔක්කොම තියෙන්නේ මේ පත්තු වීම එක්කනේ. නිවුණා නම් ඔය එකක්වත් නැහැ. එහෙනම් ඒ පත්තු වීම වගේ තමයි සිත. ඒකට සිතත් එක්ක තියෙන ගති. ඒකට කියනවා මේ චෛතසික. ඒ එක එක චෛතසික වෙන වෙන ඒවා තමයි වෙන වෙන ලක්ෂණ. පාට කියන එකයි එළිය කියන එකයි දෙකක් නේ. හැබැයි ඒකේ තියෙන ලක්ෂණ දෙකක් නේ. ඒ ලක්ෂණ ගැන කතා කරන්න පුළුවන් හේතු ටික යෙදිලා තියෙනවනම් විතර. හේතුන්ගෙන් තොරව ඒවා ගැන කතා කරන්න බෑ. ඔකට කියනවා මේ හේතුඵල න්‍යාය නැත්තම් පටිච්ච සමුප්පාද කියලා. හේතු ටික තියෙනකොට ඵලය තියෙනවා. හේතුන්ගෙන් තොරව ඵලයක් ගැන කතා කරන්න බෑ. අන්න ඔක තේරුම් ගන්න. බල්බ් එක පත්තු වෙන්න හේතු යෙදිලා නැත්නම් අපිට එළියක් ගැන කතා කරන්න බෑ. නේද? දැන් එළිය වෙන් කරලා කතා කරන්න බෑ බල්බ් එකෙන් තොරව. අන්න හොම දෙයක් තියෙනවා. ඒ කියන්නේ ඵලය වෙනම තියෙන්න බෑ හේතු යෙදෙන්නේ නැත්නම්. නෝක තමයි මේ තේරුම් ගන්න තියෙන ගැඹුරුම දේ. ඵලයට වෙනම තියෙන්න බෑ ඒ මොහොතේ හේතු ටික නැත්තම්. කලින් හේතු තිබිලා කතාවක් නෙමෙයි මේ කියන්නේ. ඒ මොහොතේ ඒ ක්ෂණයෙම හේතු ටික යෙදිලා තියෙන්න ඕන. ඔක තමයි කියන්නේ ඉමස්මින් සති ඉදං හෝති. පච්චයා කියන්නේ ඒක. මේ දේ තියනා නම් මේ දේ තියෙනවා. මේ දේ නැත්තම් මේ දේ ගැන කතා කරන්න බෑ. ඵලය ගැන කතා කරන්න බෑ හේතු නැත්නම්. අයිමස්මෙන් අසති ඉදං නහෝති. මේ නිරෝධා කියන එක. පච්චයා කියන්නේ හේතු තියනවා නම් ඵලය තියෙනවා. නිරෝධා කියන්නේ ඵලයක් විද්‍යමාන වෙන්නේ නැහැ, කියන්නේ හේතු නැහැ. ඔව් ඒකමයි මේ කියන්නේ. හේතුන්ගෙන් තොරව අපිට ඵලයක් ගැන කතා කරන්න බැ. එතකොට මොනවද මේ ඵල කියන්නේ? උදාහරණ මොනවද? ඕනම එකක් අපි දැනගන්න ඕනම දෙයක් ඵලයක්. මේ ලෝකෙට අයිති මොනවම හරි තියෙනවා නම් ඕක ඵලයක්. එතකොට මේ ඵලය ගැන කතා කරන්න බෑ හේතුන්ගෙන් තොර. හේතු යෙදුන් නැත්නම් ඵලය ගැන කතා කරන්න බෑ. ඔන්නඔක තමයි මේ බුදුදහමෙන් පෙන්නේ. හැබැයි සසර යන සත්වයා හිතන්නේ නෑ නෑ මේවට වෙනම තියෙන්න පුළුවන්. දැන් එළියේ තියෙන මොකක් හරි මේ මේසෙට ඇහි තියෙන්න පුළුවන්. අපි දැක්කත් නැතත් ඒක තියෙනවා. එහෙමනේ හිතන්න. එළියේ තියෙන ගහක් ඒ ගහ වෙනම තියෙනවා. නෑ හේතු කතාවක් නෑනේ අපේ. තේරුණා. එතකොට මේ ලෝකෙට අයිති දැක්ම කියන්නේ මේ ධර්මයට අනුව පටිච්ච සමුප්පාදය දැකීම නෙවෙයි. ඒක සාමාන්‍ය ලෝකයා දකින විදිහ. ඒගොල්ලෝ සසරේ යන කට්ටිය. සම්මුතිය කියලත් කියනවා. ඒ කියන්නේ සම්මත ලෝකයා දකින විදිහ. ඒක මිනිස්යෝ දකින විදිහ වෙන්න පුළුවන්, තිරිසන් සත්තු දකින විදිහ වෙන්න පුළුවන්. ඒ දෙකොල්ලම ලෝකෙට අයිති විදිහට නේද දකින්නේ. නේද? එතකොට එතන තමයි මෝහයේ යෙදිලා තියෙන්නේ. ඇත්ත ඇති හැටි නෙමෙයි ඔය දකන්නේ. මෝහයෙන් දැකලා තියෙන්නේ. එකයි අර අදුක්කම සුඛ වුණාට එතන යෙදිලා තියෙනවා මෝහය. හරි? කියන්නේ ඥාණය එනකම් යථාභූත ඥාණය එනකම්ම ඇත්ත ඇති හැටි දැනගන්නකම්ම මෝහයෙන් ඉන්නේ. ඇයි ලෝකේ තියෙන දේවල් එහෙම්මමයි කියලා පිළිගන්නවා. එහෙම්මම තියෙනවා. දැන් ওই දෙක වෙන් කරලා දුන්නා නේද? අවිද්‍යාව කියන්නේ මොකද්ද? ඇත්ත ඇති හැටි නොදන්නකම්. මෝහය කියන්නේ මොකද්ද? කියන්නේ රැවටෙනවා. හා රැවටෙනවා. හා එතකොට දැන් මොකද්ද උතන තියෙන්නේ? ලෝකෙට අයිති දෙයක් තියෙනවා. මම උතන පුටුවක් තියෙනවා. ලෝකෙට අයිති දෙයක් නේ. පුටුව අපිට හේතු කතාවක් නැහැ, පුටුවක් තියෙනවා. අපි දැක්කත් නැතත් පුටුව තියෙනවා. දැන් ඒක මම කියනවා ඒ මෝහයෙන් දැක්කේ ලෝකෙට අයිති දැක්මක්. නේද? ඒයි කියලා වෙනම හොයාගන්නවා. දැනට හිතන්න ලෝකෙට අහු වෙලා. දැන් සතෙක් දැක්කත් ඔහොම හිතනවා අතන පුටුවක් තියෙනවා. එයා දෙන නමක් මොකක් හරි දෙයි ඒ වුණාට අතන දෙයක් තියෙනවා. ඒක හේතුඵල කතාවක් නැහැනේ දැන්. අපි දැක්කත් නැදත් එතන තියෙනවා. අපි දකින්න කලිනුත් ඕක තිබිලා තියෙනවා. දකින මොහොතෙත් තියෙනවා. අනාගතයේ ආයෙ බැලුවත් අත් දකින්න පුළුවන්. ඒ කියන්නේ අනාගතෙත් තියෙනවා. අතීතෙත් තිබුණා. වර්තමානෙත් තියෙනවා. අනාගතෙත් තියෙනවා. දැන් හේතු කතාවක් තියෙනවද? ඵලයක් තියෙනවා. හේතු කතාවක් නැහැ. එතකොට දකින්න ඕක දැන් මොන පටිච්ච සමුප්පාදය දැකලා නැහැ. ඒක හටගත්තු හැටි දැකලා නැහැ. ඒවයි හේතුඵල හේතු ප්‍රත්‍ය දැකලා නැහැ. හරි. එහෙම කියනවා ලෝකෙට අයිති දැක්මේ ඉන්න අය. සසරේ යන අය. බුදුහාමුදුරුවෝ පෙන්නනවා ඔය හැම එකක්ම හේතුන්ගෙන් සකස් වුනේ. ඒකට තව නමකුත් දෙනවා සංකත ධර්ම කියලා. හේතු ප්‍රත්‍යයෙන් සකස් වුනේ වට කියනවා සංකත. ඒකට මතක තියාගන්න මේ ලෝකෙට අයිති හැම දෙයක්ම සංකතයි. හේතු ප්‍රත්‍යයෙන්ම සකස් වුන දේවල්. හැබැයි අපිට නුවණ නැත්තම් ඕක දකින්න බෑ. ප්‍රඥාවෙන්මයි මේ හේතු ප්‍රත්‍යය අඳුර ගන්න පුළුවන්. හරි. දැන් ඕක හේතු නැතුව ඔහොමම තියෙනවා කියන දැක්මේ තමයි සාමාන්‍ය ලෝකයා ඉන්නේ. දැන් අපි නුවණ වඩන්න ඕන එතනින් එහාට දැක්මක් ගන්න. දහම අහලා මේකේ හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු ස්වභාවය අවබෝධ කරගන්න. දැන් ওই විදිහටමනේ අපි කියන්නේ මේ ශරීරයක් තියෙන. ඔතන ශරීරයක් තියෙනවා නේද? දැන් ඕකේ හේතු ප්‍රත්‍යක් කතාවක් තියෙනවා. ඔය ශරීරයේ ඊයේ තිබුණා දැනුත් තියෙනවා අනාගතෙත් තියෙනවා. කවදා හරි මැරෙන්න තියෙයි. තේ ඔය පුතුව ඊයේ තිබුණා දැනුත් තියෙනවා අනාගතෙත් තියෙනවා. කවදා හරි කැඩිලා බිඳිලා යනකම් තියෙයි. ওই දෙකේ වෙනසක් තියෙනවද ඔය හිතන විදිහ? නෑ නේද? නෑ. ඕක තමයි සාමාන්‍ය ලෝකයා හිතන විදිහ ඔය. නේද? දැන් අපිට ඊට වඩා වැඩක් කරන්න තියෙනවා. ඉතින් ලෝකෙන් මිදෙන්න නම් ලෝකෝත්තර වෙන්න නම් එහෙම නැත්නම් ආර්ය මාර්ගෙට වැටෙන්න නම් ඊට වඩා නුවණින් දකින්න වෙනවා. නේද? දැන් කොහොමද නුවණින් දකින්නේ? ඒක හිතන්න ඕන. දැන් අපි පුටුවක් තියනවා කියලා දැනගෙන තියෙනවා. ශරීරයක් තියනවා කියලා දැනගෙන තියෙනවා. දැනගත්තේ නැත්නම් අපිට ඕවා ගැන කතා කරන්න පුළුවන්ද? මේ විත්තියෙන් එහා පැත්තේ තියෙන ඒවා ගැන අපි දන්නේ නැහැ. දැන් අපිට කතා කරන්න පුළුවන්ද? අපේ ලෝකෙට තියෙන දේ නැහැ. එතකොට අපි තියනවා කියලා හිතන්නේ මොනවා හරි ඒක දැනගත්තු විදිහ. නේද? දැනගත්තේ නැත්නම් අපේ ලෝකෙට ඒක අදාළ නැහැ. එහෙනම් බලන්න ඕන මේ දේ තියෙනවා කියලා දැනගත්තේ කොහොමද? නේද? දැනගත්තේ නැත්නම් අපිට ප්‍රශ්නයක් නේ. දැන් දැනුවත් උනේ කොහොමද? මෙහෙම දෙයක් තියෙනවා. පුටුවක් තියෙනවා කියලා දැනුවත් උනේ කොහොමද? ශරීරයක් තියෙනවා කියලා දැනුවත් උනේ කොහොමද? කොහොම හරි හිත දැනගන්න ඕනේ. නේද? අපේ විඥාණයට අහු වෙන්න ඕනේ. අහු වුණත් විතරයි දැනගෙන තියෙන්නේ. විඥාණයට අහු වුණ නැත්නම් දන්නේ නැහැ නේද? විඥානයකට අහු වෙන්න නම් විඥානයකට ඉබේ පහළ වෙන්න පුළුවන්ද? ආයතනයක් එක්කමයි විඥානයක් පහළ වෙන්නේ. නේද? ඇහැ උදව් කරගෙන විඥානයක් පහළ වෙනවා. ඒකට කියනවා චක්කු විඥාන. කන උදව් කරගෙන විඥානයක් පහළ වෙනවා. ඒකට කියනවා සෝත විඥාන. නේද? නාසය උදව් කරගෙන විඥානයක් පහළ වෙනවා. ඒ කියන්නේ දැනුවත් වීමක් වෙනවා. ඒකට කියනවා ගාහන විඥාන. දිව උදව් කරගෙන දැනුවත් වීමක් වෙනවා. නැත්නම් විඥානයක් පහළ වෙනවා. ඒකට කියනවා මොන විඥානේද? ජීවහා විඥාන. කය උදව් කරගෙන දැනුවත් වීමක් වෙනවා. විඥානයක් පහළ වෙනවා. මොන විඥානේද? කය උදව් කරගෙන. කාය විඥාන. නාසය උදව් කරගෙන විඥානයක් එනවා. ගඳ සුවඳ බලන්න. මොන විඥානේද? ගාන විඥාන. හිත උදව් කරගෙන දැනගන්නවා මනස. මනෝ විඥාන. ඔය විඥාන ටික නේද පහළ වෙන්නේ. ඔయిత අමතර විඥානයක් පහළ වෙන්න පුළුවන්. බැ. ආයතනකින් තොරව විඥානයකට පහළ වෙන්න බැ. ඒ කියන්නේ ඇහෙන් තොරව හරි කණෙන් තොරව ඔය ආයතන හය. ඇහ කන නාසය දිව ශරීරය මනස. ඔය හයෙන් තොරව විඥානයකට පහළ වෙන්න බැ. ඒ කියන්නේ ඔය හයෙන් තොරව අපිට මොකුත් දැනගන්න බැ. මොනව හරි දැනගෙන තියනවා නම් දැනගෙන තියෙන්නේ ආයතන. එතකොට බලන්න ඕන මොනව හරි දැනුවත් වුණා නම් මොන ආයතනෙන්ද ඕක දැනගත්තේ. මොනව හරි දෙයක් ලෝකේ තියෙනවා කියලා හිතුණා නම් මේ ආයතනයක් හරහානේ දැනගෙන තියෙන්නේ. දැන් හොයලා බලන්න ඕන මොන ආයතනෙ දෙකක් හරි කීපයක් හරි උදව් වෙන්න පුළුවන්. ඒ මොන ආයතනද ඕක දැනගන්න උදව් නේද? නම් පුටුවක් තියනවා කියලා දැනගන්න උදව් උනේ මොන ආයතනද? ඇස උදව් වෙලා තියෙනවා. නැත්තම් කොහොමද පුටුව තියනවා කියලා දැනගන්න? දැන් දැනගත්ත විදිහ හොයන්න. නෑ, එහෙන් දැකලා දැනගන්න පුළුවන්. තව විදි තියෙනවා නම් ඒ ටිකත් අරගන්න. තව මොනවද විදි? කොහොමද දැනගන්නේ? ඒකත් පුටුවක් තියෙනවා කියලා හිතලත් දැනගන්න පුළුවන්. හරි. මනෝ විඥානෙත් ඒ කියන්නේ මන ආයතනෙනුත් දැනගන්න පුළුවන්. ඇසෙනුත් පුළුවන්, හිතෙනුත් පුළුවන්. තව විදි තියෙනවද දැනගන්න? අල්ලලා බලලා කියන්නේ කාය ආයතනෙනුත් පුළුවන්. තවත් තියෙනවද විදි? පුටුවේ සද්දි. ඔව් පුටුවක් තමයි. ඒක කනින් පුළුවන් දැනගන්න. තම මොනවාද? ඉතුරු ආයතන දෙක මොනවාද? නාසයයි දිවයි. සමහර පුටුවල නිකන් අය පොලිෂ් කරාම එහෙම නිකන් සුවඳක් තියෙනවා. ඒක ගඳක් තියෙනකොට මේ පුටුවේ සුවඳ එන්නේ කියලා කියනවනේ. එහෙම පුළුවන්. මේ පුටුවේ ගඳ තමයි එන්නේ ඔය උගේ හොදලා නේ. එතකොට නාසයෙන් ඉතත් සමහර වෙලාවට දැනගන්න ඕවේ ඔය පුටුවේ ගඳ තමයි එන්නේ. ඔය පුටුවේ සුවඳ තමයි එන්නේ. නේද? රහත් ඉතින් සමහර පොඩි ළමයි එහෙම ලේව කාලා බලන්න. එතකොට දන්නවා මේ පුටුවේ රස තමයි මේ. නේද? මේ දිවෙනුත් දැනගන්න පුළුවන්. මොකද වෙලා තියෙන්නේ? ආයතන හයෙම දැනගැනීමේ හැකියාව තියෙනවා. දැන් අපි මේ එක එක ආයතනෙන් දැනගත්තු එක ඇත්ත ඇති හැටියටම දැනගෙනද කියලා හොයන්න වෙනවා නේද? ආයතන වලින්නේ අපිට කියන්නේ මෙහෙම දෙයක් තියෙනවා කියලා. ඒ තියෙනවයි කියපු එක ඇත්ත ඇති හැටිද නැත්නම් අපි මුලාවෙන් දැනගත්තු දෙයක්ද? ඇත්ත ඇති හැටි වලට කියනවා යථාභූත ඥානය නේද? ඒකට අපි මේ දැනගෙන තියෙන ඇත්ත ඇති හැටිද නැත්නම් මුලාවෙන් දැනගත්තු දෙයක්. දැන් ඇහෙන් දැකීමේදී ඇත්ත ඇති හැටි දැනගන්නවාද කියලා බලන්න තමයි අර අපි උපමාවක් ගත්තේ වතුරට එබෙන බල්ලා. බල්ලෙක් වතුරට එබෙනකොට මොකද වෙන්නේ? උගේ ඡායාව උට පේනවා. ඌ දන්නවද ඒක? නෑ, ඌ අපට පේන්නේ ඌ බුරනවා. නේද? තරහ ආරම් බුරනවා. මම ඡායාවක් දැක්කට තරහ ආරම් බුරන්න ඕනේ නෑනේ නේද? මොකද මේ තරහ ආරම් තියෙන්නේ? ඇත්ත බල්ලෙක් එළියේ ඉන්නවා කියලා හිතන හින්දා. නේද? එතකොට දැන් ඌ ඇහැ නිසා දැනගෙන තියෙනවා. එහෙන් දැකලා නේ දැනගෙන තියෙන්නේ. නේද? දැන් ඇහෙන් බලලා දැනගෙන තියනවා එළිය බල්ලෙක් ඉන්නවා කියලා. දැන් ඒක ඇත්ත ඇති හැටිද නැත්නම් මුලාවෙන් දැනගත්තු දෙයක්? මුලාවෙන් දැනගත්තු. දැන් ඇහැ මුලා කරලා තියනා නේද බල්ලව? ඇහැ නිසා බල්ලා මුලාවට පත් වෙලා නේද? එතකොට දැන් බලන්න ඕන නෑ ඇහැ නිසා බල්ලා මුලා කරලා තියෙනවා. ඇහැ නිසා අපවත් මුලා කරන්න පුළුවන්ද? නේද? කී හොයන්න ඕන. දැන් මේ උපමාව අරගෙන බලන්න පුළුවන්. ඊළඟට අපි මුලා වෙන වෙලාවල තව සාමාන්‍යයෙන් දන්නවා මිරිඟුව පේනකොට වතුර කියලා හිතුවොත් මුලා වෙනවා නේද? ඒ වගේ සමහර මුලා වෙන තැන් තියෙනවා. ඉතින් අපි බලන්න ඕන අනිත් වෙලාවලත් අපි මුලා වෙනවද නේද? දැන් තව විදිහට කියොත් ඔය දැන් ඇහෙන් දැකලා පුටුවක් තියෙනවා කියලා දැනගන්නකොට අපව මුලා වෙන්න පුළුවන්ද? අපි දැන් හිතන්නේ නම් නෑ නෑ මුලා වෙලා නෑ කියලානේ. ඒ මතක තියාගන්න ලෝකෙටයි තේ. දෘෂ්ටියයි පුටුව තියෙනවා කියලා දැඩිව විශ්වාස කරනවානේ බාර අරගෙනනේ. ඒක ඉඳන් බලනකොට අපිට ඇත්ත පේන්නේ නැහැ. දැන් බල්ලා බල්ලෙක් ඉන්නවා කියලා හිතලා බලනකොට ඌට ඇත්ත පේන්නේ නැහැ. ඔය පේන්නේ ඉන්න බල්ලම තමයි කියලා හිතෙන්. නේද? එතකොට දැන් මුලා වෙලා බලනකොට, ඒ කියන්නේ ඇත්ත ඇති හැටි නොදැන ඇහැ පාවිච්චි කරනකොට රැවටෙනවා නේද? තව බල්ලෙක් ඉන්නවා කියලාමයි හිතෙන්. ඇයි පේනවනේ ඉන්නවා. නේද? මුලාවේ ඉන්නකොට හිතන්නේ ওই ඉන්න බල්ලමයි පේන්නේ. එහෙම නැත්නම් මේ පේන බල්ලා ඔතන ඉන්නවා. එකක් තමයි ඉන්න බල්ලා මේ විදිහට පේනවා. දැන් අපිට පේනවා ඒක ඇත්ත ඇති හැටිද දෘෂ්ටියක්ද? දෘෂ්ටිය. ඉන්න බල්ලා මේ විදිහට පේනවා කියලා හිතුවොත් දෘෂ්ටියක් නේද? මේ බල්ලෙක් ඉන්න හින්දායි මෙහෙම පේන්නේ කියලා හිතුවොත් දෘෂ්ටිගත වෙලා මුලා වෙලා නේද? මොන දැන් ඇත්ත ඇති හැටි නොදන්න කමහින්ද වෙච්ච එක මුලාවක්. අවිද්‍යාව කියන්නේ ඇත්ත ඇති හැටි නොදන්න කම. අවිද්‍යාවේ ඉන්නකොට වෙන එක මුලාවක් තමයි අන්න බල්ලෙක් ඉන්න හින්දා මෙහෙම පේනවා. ඒ කියන්නේ එළියේ බල්ලෙක් ඉන්නවා කියන එක මුලාවක්. පේනවා. ඔව්. ඒකට දැන් බල්ලෙක් ඉන්නවා කියලා මෝහයට පත් වෙනවා. නේද? ඒකට හේතු වෙලා තියෙනවා විද්‍යාව. ඔව් ඇත්ත ඇති හැටි නොදන්නකම හේතු වෙලා තියෙනවා. දැන් මුලාව අවිද්‍යාව නෙවෙයි. මුලාව තමයි බල්ලෙක් ඉන්නවා කියලා හිතන එක. ඈ? අවිද්‍යාව කියන්නේ එතන ඇත්ත ඇති හැටි නොදන්නකම. පේනවද? ওই දෙක එකක් නෙවෙයි ඈ. අවිද්‍යාව නිසා බල්ලෙක්ව ඉන්නවා කියලා දැන් විශ්වාස කරනවා. ඒ ඉන්න බල්ලා තමයි මේ පේන්නේ. නේද? තට මුලාව තමයි දැන් බල්ලෙක් එළියේ ඉන්නවා කියලා හිතන එක. හරි. දැන් ඔය හරි බල්ලෙක් ඉන්නවා. මූ ඇලෙන්නෙත් නෑ ගැටෙන්නෙත් නෑ. කමන්නේ ඔය බල්ලා හිටපු දෙ. දැන් මූ මෝහයට වැටිලාද නැද්ද? තරහාරගෙනත් නෑ. අමුතුවෙන් බල්ලට ලෝභ හිතලත් නෑ. ලීමකුත් නෑ. අර බල්ලෙක් ඉන්නවා කියලා හිතනවා විශ්වාස කරනවා. මොහේ ඉන්නවනේ. දැන් පේනවා. පේන දේ තියනවා කියලා හිතනකොට මොහයේ යෙදිලා නේද? එහෙම නැත්තම් තියන දේ පේනවා කියලා හිතනකොටත් මොහයේ යෙදිලා නේද? දෙපැත්තක් මම මේ පෙන්නන්න. තියන දේ පේනවා කියලා හිතුවත් මොහය. ඒ කියන්නේ ඉන්න බල්ලෙක් පේනවා කියලා හිතුවත් මොහය. හරි ඒක පැත්ත. මේ පෙනෙන දේ එළියේ තියනවා කියලා. ඒ කියන්නේ අනිත් පැත්තට හිතනවා. පෙනීමක් තියනවා, පේන දේ එළියේ තියනවා කියලා හිතනවා. එතකොටත් මෝහය නේද? බල්ලෙක් වගේ පේනවා. ඒ නිසා හිතනවා අන්න පේන දේ බල්ලා එළියේ ඉන්නවා කියලා. ඒකත් මෝහය නේද? මොන දැන් දෘෂ්ටි දෙකක් ඊයේ දෙන්න පුළුවන්. ওই දෙකෙන් කොයික තිබුණත් අපි රැවටෙනවා. මුලා. තේම. එළියේ තියෙන දෙයක්මයි මේ පේන්නේ කියලා හිතුවත් මුලා වෙනවා. මේ පේන දේ එළියේ තියෙනවමයි කියලා හිතුවත් මුලා. නේද? දැන් ওই දෙකෙන් එකකට අහු වුණාම ඇති බල්ලා රැවටෙන්නේ. නේද? එතකොට අන්න ලෝකෙට අයිති දෙයක් තියෙනවා කියලා හිතනකොට රැවටෙන්න පුළුවන් විදි දෙකක් තියෙනවා. ඒක ඇහැ උදව් කරගෙන නම් දැනගත්තේ රැවටෙන්න පුළුවන් විදි දෙකක් තියෙනවා. මොකද්ද? එළියේ තියෙන නිසාමයි මේ පේන්නේ. ඒක රැවටෙන විදිය. අනිත් රැවටෙන විදිය තමයි මේ පේන දේ එළියේ තියෙනවමයි. දැන් අපිට මිරිඟුව පේනවා කියලා හිතන්න. එතකොට දාන්න ඕක. මොන වතුර තියෙන හින්දම වතුර වගේ පේනවා කියලා හිතුවත් රැවටුණා. මුලා වුණා. එහෙම නැත්නම් දැන් වතුර වගේ පේන හින්දා ඔහොම පේන්නේ එළියේ වතුර තියෙනවා කියලා ඒ අනිත් පැත්තට රැවටෙන්නත් පුළුවන්. රැවටීම් දෙකක් තියෙනවා කියලා පේනවාද? ඒ දෙකෙන්ම එන්නේ එකම ප්‍රතිපලයට. එළියේ වතුර තියෙනවා. නැත්නම් එළියේ බල්ලෙක් ඉන්නවා. රැවටීම එකයි. රැවටීමට එන්න පුළුවන් විදි දෙකක්. දෘෂ්ටි දෙකකින් එන්න පුළුවන් රැවටීමට. කියන්නේ වැරදි මත දෙපැත්තකින් එන්න පුළුවන්. රැවටීම ක්ලේශයන් නෙවෙයිද? මම කව වචනේ ඕනේ. රැවටෙන එක ක්ලේශයන් නෙවෙයිද? කෙලෙසක් නෙවෙයිද රැවටීම? ක්ලේශයන් නේ. වචන අවශ්‍ය නැහැ. තමන් රැවටෙන එක තමන් දුකටපත් කරනවා නෙවෙයිද? දුකටපත් කරනවා. ඉතින් එතනින් දකින්න එක ක්ලේශයක් කියලා. රැවටෙනවා කියන්නේ ඇත්ත ඇති හැටි දැකලා නැහැ. මුලාවේ ඉන්නේ. ඒක දුකටපත් කරන්න හේතුව. පැහැදිලි නේද? වචන මතක නැති වුණාට ප්‍රශ්නයක් නැහැ. තමන්ට දැනෙන පැත්තෙන් හිතන්න. මං රැවටුණොත් මං දුකටපත් වෙන්නේ නැද්ද? ඔච්චරයි. කාලි වචන මොකුත් ඕනේ නැහැ. නේද? රැවටුණොත් දුකට අහු වෙනවා. ඇත්ත ඇති හිටින නොදන්නකොට දුක් විඳිනවා. ඒ නිසා දුක් විඳිනවා. පැහැදිලි නේද? අහන ඔය විදිහට තේරුම් ගන්න. අර වචන ටික නැති වුණාට කමක් නැහැ. මොකද ඔය වචන නැතත් පුළුවන් ආරි මාර්ගයට වැටෙන්න. නිවන් දකින්න පුළුවන්, රහත් වෙන්න පුළුවන්. වචන ටික දැනගත්තට ඒක නොවි තියෙන්නත් පුළුවන්. කොහොම බණ දන්නවා සෝවන් වෙලාවත් නැහැ. එහෙනම් තමයි ඒකේ පරිස්සම් වෙන්න ඕනේ. අදහස ගන්න. මේ කියන්නේ මොකක්ද? දැන් පේනවාද ඇහෙන් දැක්කලා රැවටෙන්න විදි දෙකක් තියෙනවා. අපි මිරිඟුව දැක්කත් ඒ රැවටීමට අහු වෙන්න පුළුවන්. බල්ලා අර වතුරට එබිලා බල්ලෙක් ඉන්නවා කියනකොටත් ඒ රැවටීම් දෙකට අහු, ඒ කියන්නේ දෙවිදිහකට මුලා වෙන්න පුළුවන්. එතකොට දැන් ඇහුවොත් ඇහෙන් දැකීම විතරයි දැන් අන්න. හරි. මේ පුටුව තියෙනවා කියලා දැනගත්තේ ඇහෙන් දැකලා විතරනම් වෙන ආයතන එකක්වත් යොදාගෙන නැහැ. ඇහෙන් දැකලා විතරයි. දැන් අපි අතන පුටුවක් තියෙනවා කියනකොට රැවටිලාද නැද්ද? ඇහෙන් දැකලා විතරයි කියලා තියෙනවා. ඇයි දැන් රැවටිලා කියන්නේ? නැහැ දැන් අර අර උපමාවෙන් ගත්ත දෙක දාගන්න. රැවටෙන්න පුළුවන් විදි දෙකක් තියෙනවා. මොනවද විදි දෙක? තියෙන නිසා පේන. පෙනෙන නිසා තියෙනවා. දැන් අපි ওই දෙකට අහු වෙලා නැද්ද උතන? දැන් පුටුවක් තියෙනවා කිව්වේ ඇයි? පෙනෙන නිසා. ඒක මුලාවක් නේ, දෘෂ්ටියක්. ඒක ඇත්ත ඇති හැටි නෙමෙයි. ඊළඟට අනිත් පැත්ත ගත්තොත් පුටුවක් තියෙන හින්දාමයි මේ පේන්නේ. ඒකත් දෘෂ්ටියක් නේ. ওই දෙකම ලෝකෙට ඇති දෘෂ්ටි. ලෝකෙට ඇති දැක්මේදී ඕවා ඇත්ත කරගෙන තමයි අපි ජීවත් වෙන්නේ. අන්න බලන්න ඇහැ පාවිච්චි කරන්නේ අපි ලෝකෙට ඇති දෘෂ්ටියෙන්. පේන දේ තියෙනවා. ඕක ලෝකෙට ඇති දැක්ම මිසක් ඇත්ත ඇති හැටි නෙවෙයි. යථාභූත තත්ත්වේ නේද? දැන් ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕන ඕක මුලාවක් කියන එක. පේන දේ තියෙනවයි කියලා විශ්වාස කරන එක මුලාවක්. ඒක අපි මුලාවටපත් කරනවා. මේක ඇත්ත ඇති හැටි නෙමෙයි. ඒක පේන දේ කියන්නේ ඇහැකින්මනේ පේන්නේ වෙන පේන විදිහක් නෑ නේද? ඒකට ඇහැ පාවිච්චි කිරීමේදී මුලා වෙනවා මොකද්ද? පේන දේ තියෙන. නැත්තම් එළියේ තියෙන දේම පේනවා කියන එක. නැවක මුලාව කිව්වට අපි පිළිගන්න කැමති නෑ. මොකද අපේ ලෝකෙට අයිති දෘෂ්ටි බලව මෙච්චර කල සංසාරේ ඇවිල්ලා තියෙන්නේම ඕක ඇත්තයි ඇත්තයි කියලා පිළිගන්න. නේද? පේන දේ තියෙනවමයි කියලා පිළි අරගෙන. ඕක තමයි බල්ලට වෙලා තියෙන්නේ. පේන දේ තියෙනවමයි. කොහොමද නැහැ කියන්නේ? එහේ තමයි අහන්නේ නේ. පුටුව පේනවා. එහෙනම් තියෙනවා. කොහොමද ඕක නැහැ කියන්නේ? ඒක වැරදි ඇයි කියලා අපිට ඔන්න දැන් බලන්න වෙනවා. එතන තමයි මේ පටිච්ච සමුප්පන්න බව තියෙන්නේ. දැන් බල්ලට එළියේ බල්ලෙක් ඉන්නවා කියලා උගේ ලෝකෙට ඉන්නවා බල්ලෝ. හැබැයි එහෙම වෙන්නේ නිකන් නෙමෙයි, එහෙම හිතන්න හේතු තියෙන හින්දා. ඒ හේතු යෙදුන හින්දා බල්ලෙක් පිහිකලා තියෙනවා. එතකොට ඔන්න පේනවා හේතුඵල සම්බන්ධය. දැන් ඒ බල්ලට පිහිටන්න බෑ ඒකට යෙදුන හේතු ප්‍රත්‍ය නැත්තම්. එළියේ ඉන්නවා කියන බල්ලා හිතන්නේ ඒකට හේතු ප්‍රත්‍යය යෙදෙන හින්දා. දැන් මොනවද හේතු ප්‍රත්‍යය එතන? මේ ගොඩ ඉන්න බල්ලගේ වතුරේ ඡායාවනේ. දැන් ඡායාවක් කියලා නෙමෙයිනේ දැනගෙන තියෙන්නේ. බල්ලෙක් කියලානේ. දැන් බල්ලෙක් ඔය කියන්නේ එළියේ ඉන්න ඇත්ත බල්ලෙක්ව පිහිටන්න හේතු මොනවාද? දැන් බල්ලෙක් ඉන්නවා කියලා ඔන්න දැනගත්තා. දැනගත්තා එකනේ දැන් ලෝකෙට අහු වුණා කියන්නේ දැනගත්තානේ. මෙහෙම තියෙනවා හරි ඉන්නවා කියලා හරි දැනගත්තු හින්දානේ ලෝකෙ හැදුනේ. තමයි ඉස්සෙල්ලා කිව්වේ. අපි දැනගන්න දේවල් වලින් තමයි ලෝකෙ හැදිලා තියෙන්නේ. දැනගත්තේ නැත්නම් ඒව ලෝකෙට නැහැ. අපේ ලෝකෙට තියෙන්නේ අපි දැනගත්තු දේවල්. නේද? දැන් මේ දැනගත්තේ කොහොමද කියලා හිතන්නේ. දැනගන්නේ විඥානයක් නිසාමයි. ඉතින් එතන එක විඥානයක් තමයි දැන් අරගත්තේ චක්කු විඥානය කියන්නේ. ඇහැ නිසා දැනගත්තු ස්වභාවය. දැන් බල්ලගේ චක්කු විඥානය පහළ වුණාද නැද්ද? වතුරට එබෙනකොට පහළ වුණා නේද? චක්කු විඥානය පහළ වුණා. චක්කු විඥාණයෙන් බල්ලට කිව්වේ මොකද්ද? ඒ කියන්නේ ඇහි ක්‍රියාකාරීත්වය තමයි චක්කු විඥාණය. ඇහි ක්‍රියාකාරීත්වයේදී මොකද්ද චක්කු විඥාණයෙන් කියන්නේ? ඇහැකුත් තියනවා, ඇහෙන් දකින්න බාහිර රූපෙකුත් තියෙනවා. ඒ කියන්නේ අභ්‍යන්තර බාහිර වෙන් කරලා දෙනවා. මේ පැත්තේ ඇහැක් තියනවා, එහා පැත්තේ රූපයක් තියෙනවා. ඕක නේද චක්කු විඥාණය කියන්නේ. සෝත විඥාණය කියන්නේ මොකද්ද? කනක් තියනවා, කණෙන් අහන්න එළිය ශබ්දයක් තියෙනවා. ඒක තමයි සෝත විඥාණය කරන්නේ. ඝාන විඥාණය කරන්නේ නාසයක් මේ පැත්තේ තියෙන ඔය නාසෙට ඔන්න අත් විඳින්න ගඳක් හරි සුවඳක් හරි එළියේ තියෙන. ඒ කියන්නේ ආරම්මනේ එහා පැත්තේ තියෙන ආයතනේ මේ පැත්තේ තියෙන. ඔක නේද විඥාණයෙන් කියන්නේ. දිවෙන් කියන්නේ මොකද්ද? මෙහි අභ්‍යන්තරයේ දිවක් තියෙනවා. ඒකට රස විඳින්න රසයක් එළියේ තියෙනවා බාහිරේ. හරි. ස්පර්ශ කළත් ඕකමයි කියන්නේ. කාය ආයතනේ මේ පැත්තේ තියෙන එකට ස්පර්ශ කරන්න ස්පර්ශ වෙන දෙයක් කියම් කිසි ස්වභාවයක් බාහිරේ තියෙනවා. අභ්‍යන්තර බාහිර බෙදනවා නේද? ඕක තමයි විඥාණයෙන් කරන්නේ. තාම මොකද්ද කියලා දන්නේ නැහැ. දැන් අපි දන්නවා ඇහි මොකකින් හරි ප්‍රතිබිම්බයක් ඇහැ ඇතුලේ හැදෙනවානේ. නේද? දැන් අර පුටුවකින් ද කියලා හිතන්න. පුටුවෙන්ද ඇහැතුලේ ප්‍රතිබිම්බයක් හැදෙනවා. මොක නිකන් අර කැමරාවකින් ගන්න ෆොටෝ එක වගේ. නේද? දැන් බල්ලගේ ඇහත් ඔය වගේ. බල්ලගේ ඇහැතුලේ ප්‍රතිබිම්බයක් හැදුනා. ඒ ප්‍රතිබිම්බය ඇතුලේ බල්ලෙක් වගේ රූපයක් තියෙනවා. මේක නිකන් ෆොටෝ එකක් වගේ. නේද? චිත්‍රයක් කියලා හිතන්න. ඕකේ බල්ලෙක්ගේ චිත්‍රයක් තියෙනවා. වර්ණ සටහනක් තියෙනවා. අපේ ඇහෙන් ගත්තු ෆොටෝ එකේ චිත්‍රෙත් පුටුවක් වගේ සටහනක් ඇඳිලා තියෙනවා. නේද? ඕක නේද විඥාණයට පේන්නේ? නෝක හොඳට තේරුම් ගන්න. චක්කු විඥාණයට පේන්නේ ඇහැ හදලා දෙන ප්‍රතිබිම්බය නැත්නම් ඇහැ ඇඳලා දෙන චිත්‍රය. චිත්‍ර සටහනක් විතරයි විඥාණයට පේන්නේ. විඥාණයට පේනවාද එළියේ තියෙන ඇත්ත ස්වභාවය? නැහැ. ඇහි හැකියාව අනුව සකස් කරලා දීපු නැත්නම් ඇඳලා දීපු චිත්‍රයක්. මේ චිත්‍රය කියනකොට තේරුම් ගන්න මේ දැන් ඇහි ලෙන්ස් එකෙන් අපි දන්නවනේ ප්‍රතිබිම්බයක් හැදෙනවා කියලා නේද? ඒක හරියට අර තිරයකට වැටෙන ප්‍රතිබිම්බයක්. වර්ණ සටහනක් විතරයි. නේද? මේ වර්ණ සටහන නිකන් අල්ලලා බලන්න පුළුවන්ද? බැ. කන්නාඩිය හැදුණ ප්‍රතිබිම්බයක්. අල්ලලා බලන්න බෑ. ගඳ සුවඳක් බලන්න පුළුවන්ද? බෑ. රසක් බලන්න පුළුවන්ද ඒක? බෑ. සද්දයක් අහන්න පුළුවන්ද? බෑ. නිකන් චිත්‍රයක් විතරයි නේ. එතකොට ඔය චිත්‍රේ නේද විඥාණයට අරමුණු වෙලා තියෙන්නේ. දැන් හිතන්න අපි චිත්‍රයක් දිහා බලාගෙන ඔන්න කතාවක් කියනවා. මේක ඉන්නේ මෙයා. මේ ඉන්නේ බල්ලෙක්. මේ තියෙන්නේ පුටුවක්. මම කියන්න පුළුවන්නේ. චිත්‍රේ තියෙන ඒවා කියන්න පුළුවන්. දැන් ඕක තමයි චක්කු විඥාණයට කරන්න පුළුවන්. චක්කු විඥාණයට එච්චරවත් බෑ. චක්කු විඥාණයට පුළුවන් ඕවි දිහා බලන්න විතරයි. ඒකේ තියෙන්නේ මොනවද කියලා කියන්නත් බෑ. චිත්‍රේ දිහා බලන්න විතරයි. අච්චරයි විඥානේ හැකියාව. එයා ඒක බලලා ඒ හිත දැනුවත් කරලා එයා නිරුද්ධ වෙනවා. එයාගේ වැඩේ ඉවරයි. නේද? හැබැයි එයා හිත දැනුවත් කරන්නේ ඔය දකින දේ ගැන නෙවෙයි. මං චිත්‍රයක් දැක්කා කියලා නෙමෙයි කියන්නේ. මොකද්ද කියන්නේ? අන්න එළියේ මොනවද ඌ ටිකක් තියෙනවා. ඕක බලන්න ඇහැකුත් තියෙනවා. ඇහැත් තියෙනවා, රූපත් තියෙනවා කියලා තමයි යක්කු විඥානේ එයාගේ වැඩේ කරලා ඉවර වෙන්නේ, නිරුද්ධ වෙන්නේ. මේ ටික කාටද බාර කරන්නේ? මනස. කාට උනම් හිතලා විස්තර හොයාගන්න. අන්න මේ පැත්තේ ඇහැක් තියෙනවා, අර පැත්තේ රූප ටිකක් තියෙනවා. කොට ඇසත් රූපත් තියෙනවා කියන එක තමයි චක්කු විඥාණයෙන් කියන්නේ. හරිද? චක්කු විඥාණේ දැක්කේ චිත්‍රයක් විතරයි. ওই චිත්‍රයට පාලියෙන් කියන්නේ ප්‍රසාද රූපය කියලා. ප්‍රසාද රූපය සකස් කරලා දුන්නේ ඇහැ. හරි. චක්කු ප්‍රසාද රූපේ. ඒ මොහොතේ අඳුරගන්නේ. ඇහැට අඳුර ගන්න බෑ. ඇහැ නිකන් කණ්ණාඩිය වගේ. ඇහැ ඉස්සරහට එන ඕන එකක ප්‍රතිබිම්බයක්, ඒ කියන්නේ ප්‍රසාද රූපයක් හදන එක විතරයි ඇහැට කරන්න පුළුවන්. දැන් කණ්ණාඩිය දන්නේ නැහැ නේ මම මේ ප්‍රතිබිම්බ හැදුවා, මේ ප්‍රතිබිම්බ හැදුවා කියලා. නේද? ඇහැ දන්නේ. දැන් අපි අර කණ්ණාඩිය ඇතුලෙන් බලනවා වගේ විඥානේ බලනවා මේ හදලා දීපු ප්‍රතිබිම්බේ. චක්කු විඥාණයට තමයි, විඥාණයට තමයි දැනුවත් වෙන්න පුළුවන්. ඇහැට දැනුවත් වෙන්නත් බෑ, රූපෙට දැනුවත් වෙන්නත් බෑ. නේද? දැන් කණ්ණාඩිය මොකවත් දන්නේ නැහැ. මං මොන ප්‍රතිබිම්බ හදනවද? හැදෙන ප්‍රතිබිම්බ ටික දන්නෙත් නැහැ. මං කණ්ණාඩිය හැදුනා කියලා දන්නෙත් නැහැ. මේ මම මොකද්ද කියලා දන්නෙත් නැහැ. නේද? ඔය දෙකම කියන්නේ බලන කෙනා නේද? ආයාට තමයි විඥාණය කියන්නේ. දැනුවත් වෙන කෙනා. එතකොට ඔන්න දැන් තේරුම් ගන්න විඥාණය දැකලා තියෙන්නේ ප්‍රසාද රූපේ. ප්‍රසාද රූපේ සකස් කරන්න ඇහැ උදව් වෙලා තියෙනවා. නේද? ඇහැ දන්නේ නැහැ ඇහැ උදව් වුණා කියලා. ඇහි කෘත්‍ය ප්‍රසාද රූපේ හැදලා තියෙනවා. අනිත් හේතු යෙදෙනකොට ප්‍රසාද රූපේ හැදෙනවා. තේරුම් ගන්න ප්‍රසාද රූපේ හැදෙන්න හේතු යෙදෙනකොට ප්‍රසාද රූපේ හැදෙනවා. හේතුන්ගෙන් තොරව ප්‍රසාද රූපයක් හැදෙන්න බැහැ. මොනවාද හේතු? ඇහැක් තියෙන්න ඕන නේද? එළියෙන් යම්කිසි දෙයක් අරමුණු වෙන්න ඕනේ. ඒ කියන්නේ වර්ණ සටහන, ඒ කියන්නේ බාහිර යම්කිසි ස්වභාවිකුයි ආලෝකෙයි තියෙන්න ඕන. ඔය දෙක ආවුත් විතරයි ඇහැ ඇතුලේ ප්‍රතිබිම්බය හැදෙන්නේ, ප්‍රසාද රූපේ හැදෙන්නේ. ඒවා නොයදෙන වෙලාවට ප්‍රසාද රූපේ තියෙනවද? නැහැ. ඔන්න හේතු බල සම්පන්න පටිච්ච සම්පන්න බව. ඒක කැමති විදිහකට හිතා ගන්න පුළුවන්. ඵල ගොඩක් කරගන්නත් පුළුවන් වුණා. ඕනම ඵලයක් කියන එක ලෝකෙට අයිති ස්වභාවයක්. ඒක හේතුන්ගෙන් තොරව හටගන්නේ නැහැ. ඔස්සලා කිව්. අපි දැනගන්න දකින ඕනම දෙයක් පටිච්ච සමුප්පන්න ස්වභාවයක්. හේතු ප්‍රත්‍යයන් යෙදෙන හින්දම සිද්ධ වෙන්නේ. දැන් ඒ හේතු ප්‍රත්‍ය නැතුව ප්‍රසාද රූපේ හට ගන්න පුළුවන්? ඇහැක් නැතුව පුළුවන්ද ප්‍රසාද රූපේ? බෑ. විකාර මොනියන් මොනවා හරි ස්වභාවයක් නැතුව පුළුවන්ද? බෑ. ඒ දෙකම තියෙන කරුවල. ඒත් හැදෙන්නේ. එතකොට ආලෝකෙත් තියෙන්න ඕන, ප්‍රතිබිම්බයක් හැදෙන මට්ටමට. නේද? එතකොට ඔය ටික යෙදිලා තියෙනකොට විතරයි නේද ප්‍රතිබිම්බයක් ගැන කතා කරන්න පුළුවන්. දැන් හේතු ටික අයින් වෙලා ප්‍රතිබිම්බ හැදෙනවා නෙවෙයි. හේතු ටික නිරුද්ධ වුණාට පස්සේ ප්‍රතිබිම්බ හැදෙනවා නෙවෙයි නේද? හේතු යෙදිලා තියෙන මොහොතේමයි ප්‍රතිබිම්බයක් ගැන කතා කරන්න පුළුවන්, ප්‍රතිබිම්බයක් දකින්න පුළුවන්. හරි. ඒ කියන්නේ ඇහත් රූපත් රූපත් කියනකොට දැන් ප්‍රසාද රූපේ ගන්න. ඔය දෙක එකට තියෙන්නේ නේද? මම ප්‍රසාද රූපේ ගැන කතා කරන්න පුළුවන් ද ඇහැ නැතුව? ඇහැ හේ වැඩේ කරලා ගෙදර ගියා, මේ ප්‍රසාද රූපේ ඉතුරු කරලා ගියා, එහෙම බෑනේ නේද? තොට එක මොහොතේ ප්‍රසාද රූපේ තියෙන්නේ ඇහැ පවතින මොහොතෙමයි නේද? රයම් කිසි තැනක ප්‍රසාද රූපේ තියනවා නම් අපි තේරුම් ගන්නවා ඇහක් තියෙනවා. අනිත් උදව් වුණ හේතු ටිකක් තියෙනවා. ඒවා යෙදිලා. ඒ මොහොතේදී යෙදිලා. නේද? ඒ නිසා තමයි මේ ප්‍රතිබිම්බයක් නැත්තම් ප්‍රසාද රූප මට්ටමක් පෙන්눔 කරන්නේ. එතකොට ඒ පෙන්눔 කරන දේ තමයි දැන් විඥාණයෙන් දකින්නේ. ඒ අවධානය යොමු කරන්න. නේද? දැන් ඒ අවධානය යොමු කරනකොට පේනවාද හේතු ප්‍රත්‍ය ගොඩක් මේ මොහොතේ යෙදිලා කියලා. ඊට කලින් යෙදිලා ඉවර වෙලා නෙවෙයි. මේ මොහොතේ. දැන් අපි හිතන්න ඕන දැන් ඕක නිකන් අර TV එක බලනවා වගේ වැඩක් නේද? මේකේ ස්ක්‍රීන් එකේ මොකද්ද වැටිලා තියෙනවා ඕක දිහා බලනවා. නේද? දැන් මෙතන ස්ක්‍රීන් එකේ TV එක වගේ තියෙන ස්ක්‍රීන් එකේ මොනවද වැටිලා රූප සටහනක් ඕක දිහා බලනවා. දැන් TV එක දිහා බලනකොට අපට ඕනනම් අවබෝධයක් ගන්න පුළුවන් ඔය ස්ක්‍රීන් එකේ වැටුනේ ඕකේ වැටෙන්න හේතු ගොඩක් යෙදුණා හින්දා. එකක් වැඩ කරන TV එකක් තියෙනවා. දෙවෙනි එක තමයි කරන්ට් එක ස්විච් එක දාලා තියෙනවා. මේ මොහොතේ කරන්ට් එකක් එන්න ඕන. නේද? තව පැත්තකින් මේ මොහොතේ එන TV තරංගයක් එන්න ඕන. ඔය තුනම යෙදිලා නේද මෙතන ඩිස්ප්ලේ වෙන්නේ ස්ක්‍රීන් එකේ වැටෙන්නේ. අපිට කියන්න පුළුවන් ද අර හේතු නැතුව මේක විතරක් ඉතුරු වෙලා තියෙනවා කියලා? එහෙම බෑ. එතකොට ඒ මොහොතේ යෙදුන හේතු ටිකක් හින්දාමයි මේ ඵලය. ඵලය කියන්නේ දැන් චිත්‍ර සටහන. එතකොට ඒ සටහන දිහා තමයි ඔන්න දැන් අපි බලන්නේ. අපි කියන්නේ දැන් විඤ්ඤාණය බලන්න. විඤ්ඤාණයටනේ බලන්න පුළුවන් නේද? ඒතර අපි TV එක බලනවා වගේ විඤ්ඤාණය මේ ප්‍රසාද රූපේ දිහා බලන. නේද? දැන් අපි TV එක දිහා බලාගෙන අර එහා කාමරේ ඉන්න කෙනෙකුට විස්තර කරනවා. මෙන්න මේකේ මෙහෙම දෙයක් පෙන්නනවා. කියන්න පුළුවන් නේද? මෙන්න අර මෙයා පෙන්නනවා එන්න බලන්න කියලා කියනවා නේද? දැන් ඒ පෙන්නනවා කියන කෙනා TV එකේ ඉන්න කෙනෙක්ද ලෝකේ ඉන්න කෙනෙක්ද? ලෝකේ ඉන්න කෙනෙක් නේද? අන්න ප්‍රෙසිඩන්ට් ඉන්නවා කිව්වහම මේ මේකේ තියෙන චිත්‍රයක් ගැනද කතා කරන්නේ? ප්‍රෙසිඩන්ට් එළියේ ඉන්න ප්‍රෙසිඩන්ට් නේද? දැන් පේනවා. අපි දැකලා තියෙන්නේ නම් චිත්‍ර සටහනක් විතරයි. අපි කියනවා නේ එළියේ තියෙන දේක් දැක්කා එන්න බලන්න කියලා. හරි. අපි චක්කු විඤ්ඤාණය වගේ කාමරේ ඉන්න එක්කෙනා මනස. මනෝ විඤ්ඤාණයට උඩ අපි කියලා අපේ වැඩේ ඉවර අපි යනවා යන්න. හරි. ඔන්න ප්‍රෙසිඩන්ට් TV එකේ පෙන්නනවා කියලා කියනවා කාමරේ ඇතුලේ ඉන්න එක්කෙනාට. ඊට පස්සේ TV එක ඔෆ් වෙනවා කියලා හිතා. නැගෙන චක්කු විඤ්ඤාණය වැඩේ ඉවර. හරි. ඒ ප්‍රෙසිඩන්ට් කියලා කියන්නත් ඕනේ මෙන්න කවුද කෙනෙක් ඉන්නවා කියන එක කිව්වහම ඇති. හැබැයි අපි ඒකේ හැඩේ විස්තර කරනවා මෙන්න මේ වගේ වර්ණ තියෙන්නේ මේ වගේ හැඩයක් තියෙන්නේ කියලා. අන්න නිකන් ෆොටෝ එකක් කරන් දෙනවා කියලා හිතන්. print out එකක් කරන් දෙනවා. හරි. දැන් කාමරේ ඉන්න එක්කෙනා මේක print out එකක් කියලා දන්නේ. එයා දැන් එළියේ තියෙන දෙයක් මේකට සම්බන්ධ කරනවා. මේ ඉන්නේ ප්‍රෙසිඩන්ට්. මේයා මේ වගේ නේ. එයා මෙහෙම එක්කෙනෙක්. ඔව්. මනෝ විඤ්ඤාණයෙන් ඔන්න ඔව්. එතන ප්‍රොසෙස් කරනවා. ඒ ටික තමයි එතන එන චේතනා ටික. අදහස් ටික. එතකොට එයා මේ දැන් දීපු එක විතරක් නෙමෙයි. එයාගේ තියෙන පරණ අද්දකින් ටිකක් මෙතෙන්ට දානවා. පෙර ඇසුරු පෙරසුරු කරපු ටිකක් දානවා මෙතන තියෙන ටිකත් එකතු කරනවා එළිය තියෙන දෙයක් ගැන හිතනවා ලෝකයට ආයිති දෙයක් ගැන හිතනවා දැන් බල්ලගේ මනස කරපු දේ ඔය විදිහට හිතන එහෙන් චිත්‍රය ඇඳලා දුන්නා ඒකේ බල්ලෙක්ගේ සටහනක් තියෙනවා නේද චක්කු විඤ්ඤාණයෙන් තමයි මෙහෙම සටහනක් තියෙනවා කියලා දැනගත්තා එතකොට චක්කු විඤ්ඤාණයෙන් මනසට කියනවා ඔන්න ඇහැට මේ වගේ දෙයක් එළියේ තියෙන දෙයක් පේනවා ඒකෙ මෙන්න මේ වගේ ස්වභාවයක් තියෙනවා. ඕක කියලා චක්කු විඤ්ඤාණය නිරුද්ධයි. ඊළඟට මනස බාරගන්න අන්න මෙයා මෙහෙම දෙයක් කිව්වා. මෙන්න මේ වගේ හැඩයක් තියෙනවා කියලා කිව්වා ඒක එළියේ තියෙනවා කියලා කිව්වා. ඒ හැඩේ කොහොම එකක්ද කියලා ඔන්න පරණ අද්දකින් ටිකෙන් හිතනවා. පෙර ඇසුරු කරපු ටිකෙන් ඒ ටිකෙන් කියනවා හොම පේන්නේ නම් බල්ලෙක්. එතකොට ඔය බල්ලා එළියේ ඉන්නවා. කියලා දැන් ඔන්න මනසෙන් මොනවද අදහස් ටිකක් ඇවිල්ලා බල්ලාගේ මනසේ නේද? එතකොට ඔහොම පේන්නේ එළියේ ඉන්න බල්ලෙක් කියලා ඔන්න හිත කියනවා. නේද? එතකොට නේද එළියේ ඉන්න බල්ලෙක්ව පිහිටන්නේ. දැන් බල්ලා දන්නේ මේක හිත කියපු හිතෙන්ම හදපු දෙයක් කියලා. මේ යාට ඇත්තටම තේින්නේ හිතෙන්ම හදපු දෙයක් නේද දැන් දර්ශනය වෙන්නේ මනසට. අරයා කියපු කතාව අහලා හිතෙන්ම හදන දෙයක් දිහා නේද දැන් බලන්නේ. හැබැයි මේක හිතෙන්ම හදපු දෙයක් දිහා බලනවා කියලා අපි දන්නේ නැහැ. ඒ කියන්නේ ලෝකෙට අයිති කෙනා දන්නේ නැහැ. ලෝකෙට අයිති කෙනා හිතන්නේ ඇහැනේ කිව්වේ ඇහැ කිව්වේ මේ එළියේ තියෙන දෙයක්. එකන් චක්කු විඤ්ඤාණයෙන් කිව්වේ එයා බොරු කියන්නේ. එයා කියන්නේ මේ එළියේ තියෙන දේක් දැකලාම ඒ ගැන විස්තරේ තමයි මේ කියන්නේ. එතකොට ඒක ගැන තමයි දැන් හිතන්නේ මේ මනසෙන්. මනසිකරණය කරන්නේ චේතනා හදන්නේ. එතකොට ඕක ඇත්ත ඇති හැටි දකින්න නැතුව ලෝකෙට අයිති දෘෂ්ටියෙන් හිතුවොත් දැන් දැඩිව විශ්වාස කරනවා මේ දැනගත්තේ එළියේ තියෙන දේ. එතකොට එළියේ තියෙන රූපේ දැන් බාරා හිතෙන් කිව්වට ඕක එළියේ තියනවා කියලා බාරා. දැන් ඔය බල්ලෙක් කියලා කිව්වේ හිතෙන්නේ. ඒ වුණාට එළියේ ඉන්න බල්ලෙක් කියලා දැන් දැඩිව බාර දැඩිව බැසගෙන ඒ රූපය දැඩිව අරගෙන කියන එක තමයි රූප උපාදානය කියන්නේ. දැන් මේ හිතෙන් කියපු එක එළියේ රූපයක් කරලා ඒක ආයේ කවුරු කිව්වත් වෙනස් කරන්න ඒක එහෙම කියලා උපාදාන කරලා දෘෂ්ටිගත වෙලා උපාදාන කරලා දැන් තේරුම් ගන්න අපි ඇහෙන් දැකලා එළියේ යමක් තියෙනවා කියනකොට ඒ යමක් අපි උපාදානය කරලා ඒකේ විස්තර ටිකත් හිතෙන් කියනවා මොනවද කියලා ඒ තමයි චේතනාව. ඒකට දැන් අපි ඇහෙන් දැකලා අතන පුටුවක් තියෙනවා කියනකොට එළියේ තියෙන පුටුවක් උපාදාන කරලා එළියේ තියෙන පුටුවක් දැඩිව විශ්වාස කරනවා එතන පුටුවක් තියෙනවා. ඒ විශ්වාසයට ආවේ කොහොමද ඇහෙන් දැකලා? ඇහෙන් දැක්ක කියන්නේ ඇහැ චිත්‍රයක් ඇදලා දුන්නා. මොකද ඊහා විඥානේ බැලුවා. ඒ අදහස මනසට පාස් කළා. මනස ඒ චිත්‍රයේ තියෙන සටහන දැන් මේ චිත්‍රය දිහා බලන්නේ එළියේ ඉන්න කෙනෙක් ගැන බලනවා. එළියේ තියෙන දෙයක් ගැන බලනවා. එතකොට එළියේ මෙහෙම දෙයක් තියෙනවා. ආ ඕකට කියන්නේ පුටුවනේ. අන්න පෙර අත්දැකීම ගන්න. ඕකේ පුළුවන් වාඩි වෙන්න නැත්නම් මොකක් හරි පොතක් කුඩින් තියන්න පුළුවන්. අන්න පෙර අත්දැකීම් ටික එකතු කරලා දැන් අලුත් හිතක් හදනවා. එතකොට මනසට ධම්ම අරමුණු වුණා. අලුත් හිතට කියනවා මනෝ විඥාණය කියලා. එතකොට මනෝ විඥාණය තමයි දැන් අපි දැනගත කරන්නේ. සෙල දැනුවත් කළේ චක්කු විඥාණය. දැන් දැනුවත් කරනවා මනෝ විඥාණය. චක්කු විඥාණය තියෙන්නේ අර ආයතනෙ හදලා දුන්නේ චිත්‍ර දිහා බලන්නයි ඒ විඥානේ පහළ වෙන්නේ. ප්‍රසාද රූප මට්ටම දකින්න විතරයි චක්කු විඥානේ. හැබැයි එයා දැන් මුලා කරනවානේ. එයා මායාකාරය. මේ විඥානේ මායාකාරය කියනවානේ බුදුරජාණන් වහන්සේ නේද? දැන් එයා කරන මායාව තමයි මං චිත්‍රයක් දැක්කා කියලා නෙමෙයි හිතට කියන්නේ. අන්න එළියේ තියෙන දේක් දැක්කා. දැක්කේ කොහෙන්ද? ඇහෙන්. ඇහෙන් එළියේ තියෙන දේක් දැක්කා කියලා තමයි හිතට කියන්නේ. ලෝකයට අහුවෙලා. ඒ කියන්නේ ඇහත් තියනවා කියලා පිළිගත්තාම රූපෙත් තියනවා කියලා පිළිගත්තු ගමන් දැන් මුලාවට අහුවෙලා. ඇයි මෙයා මේ චිත්‍රය දැක්කා කියලා නෙමෙයිනේ දැන්. හිතන්න. එයා කියපු මුලාව තමයි දැන් බාරගත්තේ. ඇහැකුයි රූපෙකුයි තියෙනවා. ඒ දෙපැත්තකට වෙන් කරලා දුන්නේ. අභ්‍යන්තරයේ ඇහැ තියෙනවා අර පැත්තේ රූපේ තියෙනවා. ඔකට කියනවා ද්වයතාව කියලා. දෙකොණක්. ද්වයතාවකට ඒ කියන්නේ දෙක කොන් දෙකක් හදලා තමයි චක්කු විඥානේ මනෝ විඥානේට බාර කරන්නේ. එයාට එහෙම කොන් දෙකක් පේන්නේ නැහැ. එයාට පේන්නේ එක චිත්‍රයක් විතරයි. එතකොට එයා කියනවා මනසට මේ චිත්‍රේ පෙන්වන දේ එළියේ තියෙනවා. ඒක දකින්න මේ පැත්තේ ඇහැ ඉන්නවා. ඒ වෙන් කරලා පෙන්නන එක තමයි මේ විඥාණය කියන්නේ. විඥානණය කරනවා කියලා කියනවා. විඥාණය කියන්නේ විඥානය. ඥානණය කියන්නේ දැනගන්නවා. විඥානණය කියන්නේ වෙන්කොට දැනගන්නවා. ඒක විඥානයේ කාර්යය තමයි විඥානණය කරලා පෙන්නනවා. ඒක තමයි විඥාණයෙන් කරන මායාව. වෙන් කරලා පෙන්නන්නේ. විඥාණි දැක්කේ වෙන් කරලා නෙමෙයි විඥාණි දැක්කේ මේක හදලා දීපු මේ චිත්‍ර සටහන. එහෙම නැත්නම් ප්‍රසාද රූප. හරි. එතකොට ওই විඥාණි කියන කතාව මනෝ විඥාණයට හොයලා බලන්න නැතුව ඒක එහෙමමයි කියලා අරන් හිතන්නත් පුළුවන්. ඇත්ත ඇති හැටි හැදුන හැටි දැනගෙන බලන්නත් පුළුවන්. හැයි රූපේ ඉපදුන හැටි දැනගෙන බලන්න නම් මේ නුවණ මොන නේද? ඒ ඉපදුන හැටි දැනගෙන බලන එකට කියනවා යෝනිසෝ මනසිකාරය කියලා. මේක හටගත්තේ මෙහෙමයි කියලා දැනගෙන බලන එකට කියනවා යෝනිසෝ මනසිකාරය. ඒව මුකුත් දන්නේ නැහැ. මෙයා කිව්වා ඉතී රූපයක් තියෙනවා ඇහෙන් දකින්න පුළුවන් කියලා බාර ආරම් බලනකොට කියනවා අයෝනිසෝ මනසිකාරය. කෙන් විඥාණයෙන් කියන දේ එහෙමම පිළිගත්තා හොයලා බලන්න. එතකොට ඔන්න ඔය අයෝනිසෝ මනසිකාරය උදව් වෙනවා එතනින් එහාට ලෝකෙට ආයිති දේ ගැන හිතන්න. ඒ හින්දා නේද දැන් අර බල්ලා එළියේ බල්ලෙක් ඉන්නවා කියලා හිතුවේ. හිත දැනගත්තේ. පැහැදිලිද? තාම ඇලිලා ගැටිලා නැහැ. අතන පුටුවක් තියෙනවා කියලා ඔන්න හිත දැනගන්න. පුටුවේ ලක්ෂණ ටිකත් එක්ක. ඇයි පෙර සුරු කරපු ටිකත් ඔතෙන්ට දාන්න. දැලුනේ ගැටුනේ තුරට එතනත් මෝහය මුලාව යදි. ලෝකෙට ඇති දෘෂ්ටිය යදි. හරි. ඒ අතරේ පුටුවට ඉතින් අපි කැමති ගතියක් තිබුණත් ඔන්න ඊළඟට ඒක හැලෙනවා ලෝභහිත් හදනවා. අකමැති ගතියක් තිබුණත් ගැටෙනවා දෝෂහිත් හදනවා දේශයකට. ඊළඟට මනෝ විඥානය තමයි වැඩ. චක්කු විඥානය වැඩ ඉවරයි. ඒක මේ රූපේ ඇඳලා දුන්නා එතනින් එයාගේ වැඩ ඉවරයි. උපාදානය කියන්නේ යම් කිසි දෙයක් බාර ගන්නව නම් උපාදාන කරලා. ඒක එහෙමයි කියලා බාරගත්තා නම් උපාදානය කළා. එළියේ රූපයක් තියෙනවා ඒක එහෙමමයි කියලා බාරගත්තාම රූප උපාදාන. ඇතුලේ රූපේ බාරගත්තා නම් ඒකත් උපාදාන. ඇහක් තියෙනවා ඒක එහෙමමයි කියලා බාරගත්තා නම් ඇහ උපාදාන කරලා. ඔය දෙකම රූප උපාදාන. අරහෙ රූපයක් තියෙනවා කිව්වත් රූප උපාදානයි. මේහෙ එක දකින්න ඇහක් තියෙනවා කිව්වත් රූප උපාදානයි. දැන් පේනව නේද මෙහෙ තියෙන ඇහ කන නාසය දිව ශරීරයට නේද අපි මම කියලා හිතන. මට සාපේක්ෂව එළිය යන තියෙන අරමේ. ඒකට ඔය හැදෙන්නේ මොකද්ද? සක්කාය. ඒක ගැන වැරදි දැක්ම තමයි සක්කාය දිට්ටි. ඔය හදන්නේ සක්කාය. ඒක ගැන ඇත්ත ඇති හැටි නොදකිනකම වැරදි විදියට දැකීම තමයි මේ මම කියලා. මම මේ පැත්තේ ඉන්නවා මගේ ආයතන වලින් අර එළියේ තියෙන දේවල් අත්දකින්න පුළුවන් කියන කොට සක්කාය දිට්ටි. හරි. එහෙනම් ඔය හැදෙන්නේ දැන් ස්කන්ධවලට උපාදාන කිරීම. රූපේ උපාදාන කළා එතන වේදනාවක් තියෙනවා නේද ඒකත් දාරගත්ත දෙලිව එහෙමයි කියලා වේදනාව උපාදාන කරනවා. සංඥාවක් දුන්නනේ රූපයක් ගැන සංඥාවක් රූප සංඥාවක්. ඒකත් උපාදාන කළා. ඒ ගැන හිතපු ටිකත් එහෙමම පිළිගත්තා චේතනා ටික. හිතෙන් ගියපු දෙයි. නේද? ඒවා සංකාර. සංකාරෙත් දැඩිව බාරගත්තා ඒක තමයි කියන්නේ. ඔබ දැනගත්තු හිතත් විඥානයි. ඒකත් ඒක එහෙමමයි කියලා දැඩිව ගත්තා විශ්වාස කළා. එතකොට රූප උපාදානය, වේදනා උපාදානය, සංඥා උපාදානය, සංකාර උපාදානය, විඥාන උපාදානය කියන ටික සකස් වුණා. මෙහෙම බලලා අතන පුටුව තියෙනකොට තියනවා කියලා විශ්වාස කරනකොට පංච උපාදානස්කන්ධය සකස් වුණා. චක්කු විඥාන මට්ටමේ යම් කිසි වේදනා ගතියක් තියෙනවා ඒක බලවත් වෙන්නේ මනෝ විඥාන. හරි. ඒක තේරුම් ගන්න හැම හිතකම මේ චෛතසික ටික තියෙනවා. හැබැයි මේ කර්ම බලවටපත් වෙන්නේ මනෝ විඥානයි. චක්කු විඥානයේද කර්ම බලවටපත් වෙන්න තරම් බලවත් නැහැ. මුලා කරන ගතිය තියෙනවා. ඒක චක්කු විඥානය කියන්නේ විපාක විඥානයක් විතරයි. ඒක කර්මයක් නෙවෙයි. ඒක ගැන වැරදියට හිතන එක තමයි දැන් අලුත් කර්ම. අර මුලාව ඒ විදිහටම අරගෙනනේ දැන් යෝනිසෝමනසිකාරය නෙමෙයි. අයෝනිසෝමනසිකාරය දාලා උසන්ට ඒකෙදී අවිද්‍යාව තියෙන මුලාව තියෙන සීරම තියෙන. හරි. ඔය පටිච්ච සම්පදාය කියන වචන ටික ඔක්කොම තියෙනවා. හරි. මනසෙන් ඔක වැරදියට හිතනකොට. හරි. එතකොට දැන් තේරුම් ගන්න ඕන දැන් පංච උපාදාන ස්කන්ධෙකුත් හැදිලා ඒක ගැන වැරදි දෘෂ්ටියකුත් ඇවිල්ලා පංච උපාදානස්කන්ධයට කියනවා සක්කාය කියලා. සක්කාය ගැන හැටි නොදන්න කම හින්දා සක්කාය දිට්ඨියකුත් ඇති වෙලා නැති මම කෙනෙක් මෙහෙ හටගෙයි. ඇයි මේ එන කණනාසේ ඔවා ටික අයිතිකාරයෙකුත් ඉන්නේ බෑ ඊළඟට. කාගේ ඇහෙන්ද අර පුටුවේ දැක්කේ? මගේ ඇහෙන් කියලා කියනවනේ නේද? ඒවා තමයි සක්කාය දිට්ඨි. මම අයිති කරලා දෙනවා කාටවත්. දැන් මේවා ඊ ඇත්ත தත්ත්වය ඇත්තටම මේ හේතුඵල ක්‍රියා පටිච්ච සමුප්පන්න සිද්ධි ටිකක් ඔය උනේ. ඒක පටිච්ච සමුප්පන්න සිද්ධියේ පටිච්ච සමුප්පන්න බව නොදැකි. يعني හේතු ප්‍රත්‍ය දකින්න නැතුව ඵලය විතරක් බාර ගන්නවා. ඇහ බාර ගන්නවා, ඇහ හැදෙන්න හේතු ටික බලන්නේ. රූපේ බාර ගන්නවා, රූපය හැදුනේ කොහොමද කියලා ගන්න. ඒක සංකත ධර්ම කියලා දන්නේ. හේතු ප්‍රත්‍යයෙන් සකස් වුණා කියලා දන්නේ. ඒවත් නැහැ, ඒවත් තිබුණා. රූපෙත් පුටුවත් එළියේ තිබුණා, ඇහත් මෙහෙ තිබුණා. තිබුණා කියන්නේ මේකේ පටිච්ච සමුප්පන්න බව දැක්කේ නැහැ. හේතු ප්‍රත්‍ය දැක්කේ නැහැ. ඵලය විතරක් බාරගත්තා. ඵලය හැදෙන්න හේතු ටික දකින්නේ නැහැ. දැන් පුටුව කියන්නේ ඵලයක්, ඇහැ කියන්නේ ඵලයක්. සංකත ධර්ම දෙකක්. අපි යෝග සංකත බව දන්නේ නැහැ. සංකත බව නොදන්නවා වුණහම වෙන්නේ, ඒ කියන්නේ මේ පටිච්ච සමුප්පන්න බව දකින්නේ නැති වුණහම වෙන්නේ අමේ ඇහැ කලිනුත් තිබුණා, දැනුත් තියෙනවා, අනාගතෙත් තියෙනවා. ඒකෙන් දැනගන්න පුටුව මේ දකින්න කලිනුත් තිබුණා, දැනුත් තියෙනවා, අනාගතෙත් තියෙනවා. හේතුඵල සම්බන්ධයක් නැහැ. අන්න පැවැත්මක් දුන්නා. පැවැත්මක් දුන්නා කියන්නේ නিত্য සංඥාවෙන් ගත්තා. නේද? දැන් අරන් තියෙන්නේ නিত্য සංඥාවෙන් නේද? මේක පොඩ්ඩකට කලිනුත් තිබුණා, දැනුත් තියෙනවා. ආයි ඉස්සරහටත් තියෙනවා. ඔය නিত্য කළානේ. ඒතර බුදුහාමුදුරුවෝ පෙන්නනවා ඒ සංකත ධර්ම සේරම අනිත්‍යයි. නিত্য කරන්න බෑ. පැවැත්මක් දෙන්න බෑ. එතකොට මේ සත්‍යය අනිත්‍යදී නিত্য හැටියට ගන්න. මේ තමයි සසර යන සත්‍යයේ ස්වභාවය.
පැහැදිලිද? ඔය ඔක්කොගේම අවිද්‍යාව ඊයේදීලා.
අවිද්‍යාවට එනව නෙමෙයි. අවිද්‍යාව තියෙන හින්දා මේ විදිහට මුලා වෙනවා.
ලෝකයක් හදාගෙන තව විදිහට කිව්වොත්. අපි
හිතෙන් හදාගත්තු ලෝකේ එළියේ තියෙනවා කියලා විශ්වාස කරනවා. මනසට අරමුණු වුණු ධම්ම ගොඩක් තියෙනවා. ධම්ම කියන දේවල් මනසෙන්ම හදන දේවල්. ධම්ම කියන්නේ එළියේ තියෙන දේවල් නෙවෙයි. හැබැයි අපි විශ්වාස කරන්නේ ධම්ම තියෙන්නේ එළිය කියලා. ධම්ම කියන්නේ දේවල් තියෙන්නේ එළිය කියලා. ඒවා මනසෙන්ම සකස් කරපු දේවල් කියන අවබෝධය නෑ. මනසෙන්ම සකස් කරන කියන එකට කියනවා මනෝමය කියලා. නේද? දැන් අපි ලෝහයකින් සකස් කළොත් කියනවානේ ලෝහමය කියලා. නේද? රිදීයෙන් හැදුවනම් රිදීමය කියලා. ඒ වගේ කියනවා. දැන් මනසෙන්ම සකස් කරන ඒවට කියනවා මනෝමය. එතකොට ධම්මා කියන එකට වචනයක් දෙනවා මනෝමය. මනෝපුබ්බං ගමා ධම්මා මනෝසෙට්ටා මනෝමය. දැන් ඉස්සෙල්ලම ඉන්නේ කවුද? මනස. එයාම හදන ටිකක් තමයි ධම්ම. මනෝමය දෙයක්. මනස තමයි ශ්‍රේෂ්ඨ. එයා තමයි මුලින්ම ප්‍රමුඛ වෙන්නේ. පෙර ඉන්නේ මනෝපුබ්බං ගමා ධම්ම. ධම්මවලට කලින් ඉන්නේ මනස. මනෝසෙට්ටා මනස තමයි ශ්‍රේෂ්ඨ. එයා තමයි ධම්මත් හදන්නේ. එතකොට ධම්ම කියන එක මනෝමයමයි. මනෝමය. මේ පළවෙනි කතාව තේරුම් ගත්තා නම් ඒකත් ඇති. ධම්මපදේ පළවෙනි කතාවනේ. විඥාණයෙන් චිත්‍රයක් දැක්කා. එතකොට එතනින් එහාට යන්න බෑ. චිත්‍රේ කියන දෙයකට අපි තණ්හා කරන්නේ නෑනේ. ඔක එළියේ කලේ නැත්තම්. අර ටීවී ස්ක්‍රීන් එකේ හටගත්තු වර්ණ සටහන දැක්කා. එතන නුවණක් පහළ වෙන්න ඕන. මේ විදිහට වර්ණ හැදෙන්නේ මේ හේතුය දෙන හින්දා. මෙච්චර. ඒ හේතු යෙදුන හින්දා සකස් වුණ දේ ආයේ තව කවදාවත් අත්දකින්න බෑ. ඇයි? ඒ කරන්ට් එක ආයේ ගන්න බෑ. ඒ ටීවී සිග්නල් එක ආයේ ගන්න බෑ. ඒක නැති වෙලා ඉවරයි. එහෙනම් ඒකෙන් හැදුන ඵලය ආයේ සකස් කරන්න බෑ. ඒක හැමම නිරුත්තයි. අර මහන් දැල්ලක් නෙවුනමයි. එක මොහොතක දැල්ල ආයේ ඇති කරන්න බෑ. ඇයි? ඒ තෙල් ටික දැන් පිච්චිලා ඉවරයි. ඒ තිරේ දැන් පිච්චිලා ඉවරයි. ආයේ පත් වුණොත් අලුත් දැල්ලක් නිසා අර කායේ එන්නේ නැහැ. මොනම ලක්ෂණයක් තියෙනවා මේ සංකත දේවල් වල. පහනයි තිරේ දැල්ලයි වගේ. මේ ප්‍රසාද රූපෙත් ඒ වගේ දෙයක්. ඒක නේද? ඒ හේතු ප්‍රත්‍ය ටික යෙදුන හින්දා ඵලයක්. ආයේ කවදාවත් ඒ හේතු ප්‍රත්‍ය යෙදෙන්නේ නැහැ. මොකද ඒ හේතු ප්‍රත්‍යත් තව ටිකක් බලනකොට ඒවත් සංකත ධර්ම. ඒවත් ලෝකෙට ආයේ සංකත ධර්ම. ඒවට තව හේතු ප්‍රත්‍ය ටිකක් තියෙනවා. කවදාවත් ඒ ඵලය ආයේ ඇති වෙන්න බෑ. ඒතකොට ඒ හේතුව උන ඒ හේතු ආයේ දෙන්නේ නැහැ. ආයේ දෙන්නේ නැත්නම් මේ ඵලය ආයේ ඇති වෙන්න බෑ. තමයි මේ අනිත්‍ය ස්වභාවය කියන්නේ. පෙර නොතිබීම හට ගන්නවා, ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. මේ ස්වභාවය ආයේ කවදාවත් හට ගන්න බෑ. මේ ස්වභාවය හට ගන්නත් බෑ. ඒක දැනගත්තු හිත ආයේ හට ගන්නත් බෑ. මේ හිතත් එහෙමම නිරුද්ධයි. මොකටද ආස කරන්නේ? ආස කරන්න දෙයක් පිහිනන්න ඉපයි. දැන් නිත්‍ය කරන්න දෙයක් නැහැ. ආත්මක් දෙන්න දෙයක් නැහැ. ඒක ලෝකෙට ඇයිද? දෘෂ්ටියේදී තමයි මේ මුලාව හින්දා ප්‍රයත්නක් දෙන්නේ. දෙයක් කරන්නේ. මනසට අරමුණ වෙන ධර්ම දෙයක් කරනවා. දෙයක් කරනවා කියන්නේ එළිය තියනවා කියලා හිතනවා. රූප උපාදානයට අහු වෙනවා. වටිනාකම පස්සේ දාන්නේ. උපාදානය කියන්නේ ඒක පිළිගත්තා. ඊට පස්සේ තමයි ඒක හොඳද නරකද කියලා හොයන්නේ. දෙයක් තියනා කියලා දැනගත්තාම මේක ගැන හොයන. ඒකට මේ මුලම. ඔතන ඔන්නෝක තේරුම් ගන්න පුළුවන් නම් වැඩෙන්නේ ලෝකෝත්තර මාර්ගය. අපිට කියනවා ඥානං පස්සං යථා භූතං. දන්නවා දකින්නවා යථා භූත ස්වභාවය. දැන් දැනගත්තා දැනගත්තු දේ දකින්නත් ඕන. එතකොට යෙදෙනවා යෝනිසෝ මනසිකාරය. අපිට අමුතුවෙන් යදන්න දෙයක් නැහැ. දකින්න දකින්නවා කියනකොට යෝනිසෝ මනසිකාරය යෙදෙනවා. එතකොට මුලාව දුරු වෙනවා. අවිද්‍යාව දුරු වෙනවා. තණ්හාව දුරු වෙනවා. ඒවා අමුතුවෙන් මේ තණ්හාව අයින් කරනවා කියලා එකක් නෙමෙයි කරන්නේ. අත්‍යත හේටි දකින්න. එතකොට ලෝකෙට අහු වෙන්නේ නැහැ. ලෝකෙම මිදෙනවා. ලෝකෙට ඇති දෙයක් කිව්වහමනේ ඔක්කොම ටිකෙන්නේ. ලෝකේ හටගන්න හැටිම මේ බලන්නේ. ලෝකේ මොකද්ද? ලෝක සමුදය මොකද්ද? ඕක දකින්නකොට ලෝක නිරෝධය පේන්නේ. නිරෝධයේ සාක්ෂාත් මේ මාර්ගේ වැඩෙනකොට අර ඔක්කොම කැඩෙනවා. අමුතුවෙන් තණ්හාව දුරු කරන්න කියලා දෙයක් කරන්න නැහැ. කරන්න තියෙන්නේ ওই තණ්හාව ඇති වෙන්න හේතු වෙන්නේ මේ ලෝකේ දේවල් පිළිගන්න හින්දානේ. ඒකට ඒකේ සමුදය වෙන්නේ. එතකොට තේරුම් ගන්න දැන් ඇහැයි රූපෙයි තියනවා කියලා පිළිගැනීමමයි විඥානය කියන දේ පිළිගන්න හේතුව. ඇහැයි රූපෙයි තියනවා කියලා අපි පිළි අරන් ඉන්න කමමයි අර විඥාණයෙන් කියන කතාව තව තහවුරු කරලා ගන්න. එතකොට ඔතන දකින්න තියෙන ඇහත් සංකත ධර්මයක්, රූපයත් සංකත ධර්මයක්. මේ ඇහෙන් සකස් කරන රූපේ. ඒක තමයි විඥානට අරමුණ. එළියේ තියෙන රූපේ නෙමෙයි විඥානට අරමුණ. ඇහැ නිසා උපද්දන රූපය. රූප සටහන. ප්‍රසාද රූප මට්ටම. ඒවත් පටිච්ච සමුප්පන්න ධර්ම හේතුපත්යෙන් හට ගන්න ධර්ම. ඒ දෙක හටගෙන තියෙන්නේ විඥානේ තියෙන කොටමයි. ඒ ටික එකට යෙදෙන්නේ. විඥානේ හට ගන්න කලින් ඇහැට පවතින්නත් බෑ රූපෙට පවතින්නත් බෑ. ඔකේ අර කණ්ණාඩියේ ප්‍රතිබිම්බේ ඒක දකින මොහොතේ විතරයි ඕක ගැන කතා කරන්න පුළුවන්. කවුරුත් දැක්කේ නැත්නම් අර කණ්ණාඩිය මොකද්ද තිබුණේ කියලා කවුරුත් දන්නේ නැහැ. කණ්ණාඩිය දන්නෙත් නැහැ ප්‍රතිබිම්බේ දන්නෙත් නැහැ. කවුරු හරි ඔය දිහා බැලුවොත් විතරයි ඕකට දැන් අර්ථයක් එන්නේ. ඒ බලන ගතියට කියනවා පස්සේ කියලා. මොකද්ද පස්සේ කියන්නේ? ඔව් මොන තුනේ එකතුවද? ඇහෙන්න. චක්කු සංපස්සය කියනවා ඇහැයි රූපෙයි චක්කුයි. රූපෙ කියනකොට තේරුම් ගන්න අර ඇහැ හදලා දෙන ප්‍රසාද රූපෙ ප්‍රතිබිම්බේ. ඒකනේ පෙන්නන්නේ. රහයි රූපෙයි විඥානේ හටගත්තා කියලා පිළිගන්නවා නම් ඔන්න පස්සේ හටගෙන. ඒ බුදුහාමුදුරුවෝ අහනවා ඇහත් රූපත් තියෙනකොට චක්කු විඥානේ හටගනීද? ඔව්. එතකොට ඒ තුනට කියනවා තින්නම් සංගති පස්සෝ. පස්සේ තිබුණා පස්සපච්චය වේදන. පස්සේ එකතුවක් ඒකම තමයි. පස්සේ කියන එක දැන් ඇහෙන් වුණ එක හින්දා අපි මෙහෙම සම්පස්සය. මේ තුනේ එකතුවක්. ඔව්. පස්සරිවත් සම්පස්සරිවත් එකයි. දැන් මෙහෙමයි. පස්ස කියන්නේ තව චෛතසිකයක් විතරයි. වේදනා වගේ චෛතසික හිතත් එක්ක ඇති වෙන චෛතසික. يعني හිත දැනුවත් කරන එක ගතියක්. එතකොට විඥාණය දැනුවත් කරනවා. දැන් විඥාණයනේ හිත කියලා කියන්නේ දැනගන්න ස්වභාවය. විඥාණය දැනගත් දැනුවත් කරනවා චක්කු සම්පස්සේ. චක්කු සම්පස්සේ කියනකොට මොකද්ද දැනුවත් කරන්නේ? ඇහැකුත් තියනවා, රූපෙකුත් තියනවා, විඥාණය පහළ වෙලා. ඔය බව දැනුවත් කරන චෛතසිකය තමයි පස්සේ කියන්නේ. පස්ස සිතිවිල්ල. සිතිවිල්ල කියුවට ඒ සිතේම ඇති වෙන එක ගතිය. හරි. ඊට පස්සේ ඇති වුණොත් වේදනාව ඇති වෙනවමයි. පස්සපච්චය වේදනාව. වේදනාව ඇති වුණොත් ඒ කියන්නේ ආයේ පස්සේ ඇති වුණොත් සංඥාවක් ඇති වෙනවමයි. මේ සිතත් එක්ක පහළ වෙන චෛතසික. ඒවා තියෙනකොට චේතනා එනවමයි සංඛාර. ඕක නවත්තන්න බෑ. නෑ ඔය චක්කු විඥානේ තාම කියන්නේ. විඥානය කිව්වහම තේරුම් ගන්න මේ මනසත් එක්ක වැඩක්. චක්කු විඥානය කියන්නේ ඇහැ නිසා දැනගන්න ස්වභාවය. මනෝ විඥානය කියන්නේ මනස නිසා දැනගන්න ස්වභාවය. දැනගන්න ස්වභාවය තමයි විඥානය කියන්නේ. කියන්නේ හිත. මනෝ විඥානෙට විතර නෙමෙයි හිත කියන්නේ. චක්කු විඥානෙත් හිතම තමයි. ඒක අර හටගන්න මුල් වෙන්නේ ඇහැ නිසා අපි චක්කු විඥානය කියන්නේ. ආය විඥානය කියන්නේ දැනගන්න ගති. හරි. එතකොට දැන් චක්කු විඥාන මට්ටමේදී දැනගන්න ගතියක් තියෙනවා. ඒක තමයි පස්සය, වේදනාව, සංඥාව, චේතනාව. හැබැයි ඒක ලොකු කර්ම නෙමෙයි. දැන් එතන පස්සෙන් කියන්නේ ඇහක් තියෙනවා, රූපයක් තියෙනවා, විඥානයක් තියෙනවා. එච්චරයි. ඒක මොනවද කියලා මොකුත් කියලා නැහැ. චක්කු විඥාණය කියන්නේ ඔච්චරයි.
ඇහැක් තියෙනවා රූපයක් තියෙනවා. හැබැයි ඒ ටික ඇති මනසට එළිය තියෙන රූපයක් ගැන හිතා. අර දීපු සංඥාව වර්ණ සංඥාමකුත් දෙනවනේ. ඒකේ තියෙන වේදනා ගතියයි සංඥාවයි දෙකම දීලා තමයි ඊළඟට හිත සංස්කරණය කරන්නේ. එතකොට එළියේ රූපයක් තියෙනවා. ඒකේ මෙන්න මේ වගේ රූප සංඥාවක් තියෙනවා. එතකොට ඒ සංඥාවට අදාළව ඔන්න පෙර අද්දකපු ටික මනසෙන් ඇදලා ගන්නවා. ආ ඔය රූප සංඥාව නම් ඕක බල්ලේ. ඔය බල්ලා ඉන්නේ එළිය. අර එළියේ තිබුණ රූපෙට දැන් මේක සම්බන්ධ කරනවා. හිතේ එන චේතනාව. තව පංචස්කන්ධය. ඒතර තමයි දැන් මුල හදපු පංචස්කන්ධේ ඇත්ත නොදන්න කම නිසාම ඊළඟ එක හදන්න. මනසට ආරමුණු කරන්න. දැන් ඔන්න ඔය ස්වභාවය හොඳට හිතලා හිතලා තේරුම් ගන්න සාකච්ඡා කරලා. ඔක තේරුම් ගත්ත දවසට තමයි යෝනිසෝ මනසිකාරය කරන්න පුළුවන්. දැන් ඔක දන්නේ නැති කෙනාට පුළුවන් ද යෝනිසෝ මනසිකාරය කරන්න? බැ. තනයි වෙනස තියෙන්නේ. ඒක තමයි මේ ධර්මයක් අහලා දන්න දකින්න කෙනාටයි මාර්ගය තියෙන්නේ. දන්න දකින්න කෙනාටයි ආශ්‍රව ප්‍රහාණය දේශනා කරන්නේ එහෙම කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. නොදන්න නොදකින්න කෙනාට නෙමෙයි. ඥානතෝ පස්සතු න අඥානතෝ න පස්සතු කියලා කියන සබ්බාසව සූත්‍රයේ. සබ්බාසව සූත්‍රය තමයි සියලු ආශ්‍රව දුරු කරන හැටි කියාවේ. ඒක කියන්න කලින්ම කියනවා මේක පුළුවන් දන්න දකින්න කෙනාට ඥානතෝ පස්සතෝ. එයාට තමයි ආශ්‍රව ප්‍රහාණයක් කරන්න පුළුවන්. න අඥානතෝ න අපස්සතෝ. විඥානනය කියන්නේ විඥානයට. එවෙන් කරලා දක්වන ගතිය. ඥානතෝ කියන්නේ දැනගන්න ගතිය. නෑ නෑ නිකන් ඥානතෝ. ඥානතෝ පස්සතෝ. ඒක මායාව. විඥානි දකින්නේ මේ චිත්‍රය දිහා බලලා මායාව තමයි ඇහැ මේ පැත්තේ රූපේ අර පැත්තේ කියලා වෙන් කරලා දෙන්නේ. නැත්නම් කන මේ පැත්තේ සද්දේ අර පැත්තේ කියලා වෙන් කරලා දෙන්නේ. ඒක මායාව. මොකද විඥාණයට පුළුවන් අර සටහන බලන්න විතරයි. සටහන කියන්නේ ප්‍රසාද රූපම. යෝග නුවණ පිහිටනකොට එළිය ලෝකෙන් මිදෙන්න පුළුවන්. බාහිර ලෝකය කියන්නේ මේ හිතෙන් හදපු දෙයක්. ඒකට ලෝකේ තියෙන එළිය නෙමෙයි මේක ඇතුළේ. කයි බුදුහාමුදුර දේශනා කරන්නේ මේ ලෝකේ තියෙන්නේ බඹයක් පමණ ශරීරය තුල මිසක් බාහිරේ නෙමෙයි. බාහිරෙන් ලෝකේ දැකලා නිවනක් පණවන්නේ නැහැ. ලෝකේ දකින්නත් ඕන ලෝකේ සමුදය ලෝක නිරෝධය නැත්නම් ලෝකේ කෙලවර කියනවා. ඒකට මාර්ගයේ සේරම තියෙන්නේ මේ බඹයක් පමණ ශරීරය තුල. මේ ශරීරය තුල කියන්නේ මේ ආයතන හය තුල කියන එකයි ඔය කියන්නේ. මේ ආයතන හයෙන් හදන ප්‍රසාද රූප ටිකනේ මේ බලබලා ඉන්නේ නේද? ප්‍රසාද රූප ගැන බලලා වැරදියට හිතන එක තමයි එතන මුලා වෙලා තියෙන්නේ. මම ඔයාලා Taman දන්න ටික ඔන්න ඔතෙන්ට දා ගන්නවා. නෝ තන වචන ගොඩකට වඩා තියෙන්නේ මේ සිද්ධ වෙන දේ තේරුම් ගන්න. ඇහි මට්ටමින් මොකද්ද කරන්නේ? මනසෙන් මොකද්ද කරන්නේ? ආලි වචන ටික පාඩම් කර ගැනීම නෙමෙයි. මේ මේක හිතට ගන්න. එළියේ පුටුවක් තියනවා කියනකොටම ඇහෙන් වර්ණ රූපය වර්ණ සටහන ප්‍රසාද රූපේ හදලා දුන්නා චක්කු විඥාණයෙන් ඕක දැක්කා. ඊළඟට චක්කු විඥාණයෙන් කිව්ව රූපේ අර පැත්තේ තියෙනවා එහ මේ පැත්තේ තියෙනවා. ඒක එයා මවන දෙයක්. මායාකාරය මවන දෙයක් තමයි ඇහැයි රූපේ. එතකොට ඇහැටයි රූපෙටයි සමුදය ඔතන දකින්න පුළුවන්. මං කියේ සමුදය දකින්න ඕන කියලා. හේතු ඇහැ හටගන්න හේතුව මෙතන විඥාණි ළඟ තියෙන්නේ. චක්කු විඥාණි. චක්කු විඥාණි තමයි ඇහැ හදන්නේ. චක්කු විඥාණි තමයි රූපේ හදන්නේ. අපිට ඔය හේතු පේන්නේ නැහැ. අපිට පේන්නේ රූපේ එළිය තියෙනවා ඇහැ මෙහෙ තියෙනවා. ඒ ඵලය විතරනේ පේන්නේ. සමුදය පේන්නේ නැහැ. දැන් ඊළඟට බුදුහාමුදුරුවෝ අහනවා ඇහැ තිබුණ නැත්නම් රූප තිබුණ නැත්නම් චක්කු විඥානි පහළ වෙයිද? නැහැ. ඒහන්නේ අර මුලා කරන විඥානි. එයාට පහළ වෙන්න බෑ. චක්කුන් අසති රූපං අසති චක්කු විඥානේ පහළ වෙන්න පුළුවන් ගන්න. ඔක තමයි අර මදුපිණ්ඩික සූත්‍රේ කියවන්නේ නැති කොටස. චක්කුම් පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං තින්නං සංගති පස්සෝ ඕක කියාගෙන යනවා. ඕකේ අනිත් පැත්තට අහපු ටික කවුරුත් කියවන්නේ. චක්කුන් අසති රූපං අසති මොකද වෙන්නේ කියලා අහනවා. විඥානයක් පිහිටයිද? නැහැ. ඒ තුන නැත්තම් පස්සයක් පිහිටයිද? නැහැ. අන්න පස්සේ නැත්තම් ඔය කියන වේදනා තුනෙන් එකක් පිහිටයි? නැහැ. ඔන්න ඔහොම ප්‍රශ්න ටිකකුත් අහගෙන යනවා. මේ පැත්ත දකින්න එක තමයි ওই ධර්මයේ අවබෝධ කරන කෙනා දකින්න. හරි. ඉස්සෙල්ලා කියන්නේ සසරේ යන කෙනාට වෙන දෙයක්. රැවටෙන්නේ නැහැ. මුලා මිදෙන හැටි තමයි කියන්නේ. ඇහැ පිහිටියේ නැත්තම් රූප පිහිටියේ නැත්තම් විඥානේ පහළ වෙයිද? විඥානේ පහළ නොවුනොත් පස්සයක් ඇති වෙයිද? පස්සේ නැත්තම් වේදනාවක් ඇති වෙයිද? සංඥාවක් ඇති වෙයිද? අපට පේනවා නෑ 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 කියලා. මේක තමයි යථාභූත தත්ත. ඇත්ත ඇති. රහතන් වහන්සේගේ தත්. මොනවා හරි දැනගත්තා නම් දැනගත්තේ සිතෙන් කියන එක. ආයතනයක් තිබුණා කියලා දැනගෙනනේ තියෙන්නේ. ඒක දැනගත්තේ හිතෙන්. අන්න ඔකයි තේරුම් ගන්න වෙන්නේ. සිත තමයි ආයතනය හැදුවේ. සිත තමයි ලෝකය හැදුවේ. ඒ හින්දා තමයි මේ ලෝකේ මේක ඇතුලේ කියන්නේ. සිත තමයි ප්‍රධාන. අනිත් ටික ඔක්කොම ධම්ම. ඒවා ධම්ම කියන්නේ මනෝමය දේවල්. දැන් ඕව වෙනම පවතින්න පුළුවන් සතර මහා ධාතු දේවල් කරගෙන තමයි අපි ලෝකෙට අහු වෙලා තියෙන්නේ. දැන් වැඩක් වෙන්නේ නැහැ නේද සතර මහා ධාතු ගැන හොයන්. ඉස්සර හොය හොයා හිටියේ සබ්බාසූත්‍රය නෑ එහෙම එකක්. මුලින්ම කියන්නේ දස්සනා පහ තත්ත්ව. දර්ශනයෙන් පහ කළ යුතු කෙලෙස් තියෙනවා. ඒක තමයි දැන් පහ වෙන්නේ. ඔන්න දර්ශනය. දකීම එනකොට අර කෙලෙස් අයින් වෙනවා. ඒ දැක්ම එනකොට සෝවාන් වෙන්න පුළුවන් තව විදිහට කිව්වොත්. ඒකයි ඉබේ වෙනවා. දැන් ලෝභ දෝස මෝහ එන්නේ එළියේ තියෙන දෙයට. එළියේ තියෙන දෙය පිහිටන්නේ නැත්නම්.
ඒකවල දෘෂ්ටිය
ඉබේම ඇත්ත ඇදියට දැකීමයි දෘෂ්ටිය නැතිවීමයි දෙකමයි කටවෙන්නේ. ප්‍රඥාව ඇති වෙනවා කිව්වත් මුලාව දුරු වෙනවා කිව්වත් දෙකම එකයි. ඒක කියන්නේ දැන් ආලෝකයේ එළිය ඇති වෙනවා කිව්වත් කරුවල නැති වෙනවා කිව්වත් දෙකම එකයි. හැබැයි දැන් ওই වචන කිව්වට මේ දේ දකින්න ඕනේ මෙන්න මේකයි මේ. ආයතනි මුලාව. එහෙනම් තමයි බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ ආයතන පිරිසිදු දකින්න. ආයතන වල ඇත්ත ඇති හැටි දකින්න. ඕක නොදක නිවනක් නම් පණවන්නේ නැහැ. ඒක නිවන් දකින්න බෑ ආයතන ටික දකින්න නැතුව. ලෝකෙම් මිදෙන්න බෑ ආයතන ටික දකින්න නැතුව. සතර මහා ධාතු කොහෙද තියෙන්නේ? මොනවා ගැන කතා කරන්න ගිහින්ද සතර මහා ධාතු ගැන කතා කරන්නේ? රූප ගැන. දැන් රූප කියන එක තේරුම් ගන්න අර බල්ලා වතුරේ ඉන්න බල්ලෙක් ගැන හිතුවේ. ඇත්ත නොදන්න තාක්කල් දැන් අන්න බල්ලෙක් ඉන්නවා. ඔය බල්ලා හැදිලා තියෙන්නේ සතර මහා ධාතු. ඇලියේ රූපේ ගැන හිතන නේද? රූපේ හැදුන හැටි සතර මහා ධාතු එකතු වෙනවා. යවතන පේනවද මුලාව? නැති බල්ලෙක් ඉන්නවා කියලා හිතාගෙන ඌව සතර මහා ධාතු කරලා හරිද? ඒ බලන්න කිව්වා දැන් ඉස්සෙල්ලා ඔය තියෙන ලොකු කෙලස් ටික කඩා ගන්න ඕනනේ. හොඳටම තරහ ගිහින් ඉන්න වෙලාවක මේක බලන්න කිව්වට හරියන්නේ නැහැ නේ. තරහ නිවන්න ඕනේ ඉස්සෙල්. නේද? මේ නීවරණය වට කියන්නේ. කාමච්ඡන්දේ, ව්‍යාපාදේ, ඒ කියන්නේ ඇලීම, ගැටීම, ඔව හරි බලවත්. ඕවා ඉන්නකොට ධර්මයේ දකින්න බෑ. නේද? එහෙනම් නීවරණ යටපත් කරගන්න උපක්‍රමයක් ඕවා. ඒක ඇත්ත ඇති හැටිම නෙවෙයි. අර නන්ද කුමාරයට ඉස්සෙල්ලා වැඳිරියක් පෙන්නලා දිව්‍යාංගනාව පෙන්නලා ඒ ඇත්ත ඇති හැටි නෙවෙයි. උපක්‍රමයෙන් අර කෙලෙස් තුනී කරන්න ඕන. එයාගේ කාමච්ඡන්දේ යට කළාට පස්සේ තමයි ඉතුරු ටික දෙන්න පුළුවන්. අරකෙන් ඇහිලා ඉඳි ධර්මය දකින්න බෑ. එයාගේ තමයි අපිත්. අපිත් ඉන්නේ ওই නීවරණ ගොඩේ. මේ ලෝකෙට ඇලෙනවා ගැටෙනවා ඉවරයක් නැහැ. ඒ හින්දා ඕවා පොඩ්ඩක් යටපත් කරගන්න ඕන භාවනා ටිකක් තියෙනවා. ඒක තමයි ඔය සමත භාවනා, పూర్ව ප්‍රතිපදාව කියන්නේ. එතෙන්දි බලනවා ඉතින් ඔය එළියේ තියෙන රූපය ඔහොම තිබුණාට අනිත්‍යයි නේ, ගැඩිලා විඳිලා යනවනේ, අරවා මේවා සතර මහා ධාතුනේ. ඒව අවශ්‍යයි. මොකටද අවශ්‍ය? නීවරණ ටික යටපත් කරගන්න. නීවරණයටපත් වුණ මනසට තමයි ඇත්ත දකින්න පුළුවන්. නිකම් මේ ඇත්ත කිව්වට ඕක දකින්න බෑ. මොකද අපේ නීවරණ බලවත්. මේකෙන්ද මාර්ගේ වැඩද්දි මොකක් හරි විදිහකින් හිත සංසුන් කරගන්න ඕනේ ඉස්සෙල්ලා. සමාධිය හදාගන්න ඕනේ. සමාධිය හදාගන්න කෙනාට මේ දැක්ම තිබුණත් සමාධියෙන් අනතුරුවම යථාභූත ඥානය පහළ වෙනවා කියන විද්‍යා විමුක්ති කියන්නේ මේක නොදැනත් සමාධිය වඩන්න පුළුවන්. හැබැයි එයා ධර්මය අහලා නැහැ. එතකොට තමයි අර ආලාර කාලාන උද්දකාරම් බුද්ධ කාලෙන්නේ සෝවන් වෙන්න බෑ. සමාධිය වැඩෙනවා. ඊටදී බල ලබයි. ඥානත් ලැබෙනවා. යෝනිසෝමනසිකාරය යොදන්න ධර්මය අහලා නැහැ. මොකද බුදු කෙනෙකුට විතරයි මේක එලි කරලා දෙන්න පුළුවන්. ඒක අහලා තියෙනවා. මම ඔය කියපු කතාව නිකන් අවබෝධ වෙන එකක් නෙවෙයි. ත්‍රිලක්ෂණේ වැඩෙන්නේ ඔය අවබෝධය තියෙනකොට. දැන් මම කිව්වේ තියෙන රූපේ අනිත්‍ය බලලා මේක අවබෝධ කළා නෙමෙයි. මේ වෙන්නේ මොකද්ද? හේතුඵල විධිය, පටිච්ච සමුප්පන්න විධිය දකිනකොට ත්‍රිලක්ෂණේ අවබෝධ වෙනවා. ඔය නිට්ටය කියලා ගත්තේ අනිත්‍ය දෙයක්. පැවැත්මක් දෙන්න බැරි දෙයක් නිට්ටය කරලා තියෙන. පිහිටවන්න බැරි දෙයක් නේ තියෙනවා කියලා අරන් තියෙන. නේද? එළියේ පිහිටවන්න බෑ. එළියේ පිහිටෙව්වොත් තමයි ඔය සතර මහා ධාතුයි රෝමයෝ දාගන්න වෙන්නේ.
ඒවා දිච්ච දෙයක් හොයන්න වෙනවා.
එතකොට රහතන් වහන්සේට සතර මහා ධාතුව පිහිටන්නේ නැහැ. රහතන් වහන්සේට සතර මහා ධාතුව පිහිටන්නේ නැහැ. පඨවි ආපෝ තේජෝ වායෝ නගාදති කියලා කියනවා. නගාදති පිහිටන්නේ. දැන් අපට තියෙනවා සතර මහා ධාතු. ලෝකේ තියෙනවනේ. එහෙන බලන්න දෙයක් නැහැ. දැන් බල්ලෙක් ඉන්නවා කියලා හිතුවහමනේ බල්ලා හැදුනේ කොහමද හොයන්නේ? එළියේ තියෙන බල්ලා. බල්ලෙක් පිහිටුවේ නැත්තම්. ඒක තේරුම් ගන්න දැක්කා දැක්ක පමණයි කියන්නේ ආ පුටුවක් දැක්කා පුටුව තියනවා. එහෙම නෙමෙයි. එතනින් එහාට ගිය දැක්ම. පුටුවක් දැක්කේ ඇහෙන් රවට්ටපු හින්දා කියලා දකින්න ඕන. විඥානේ මුලා කරපු හින්දා අතර පුටුවක් තියනවා කියලා හිතුවා. ඕක හිත ඇතුලෙන්ම හදපු දෙයක්. මන දන්න. මේ මට්ටමින් දකින්න. එහෙම බලන එක තමයි මාර්ගයේ වඩනවා කියන්නේ. දැන් ඕක කිව්වට අපි තාම රැවටෙන මට්ටමනේ පෙරපුරුද්ද. මාරි එළියේ තියනවා කියලා හිතන එකනේ අපේ පුරුද්ද. මේ පුරුද්ද කඩන්න සරෙන් සරේ හිතට පෙන්වන්න ඕන. ඔහම හිතුණාට මෙහෙම දෙයක් නෙවෙයි. ඔය ඇහෙන් දැකලා මේ එළියේ තියනවා කියලා හිතුව. ඇහෙන් දැකලා එළියේ තියනවා කියන්නේ අර වතුරට එබෙන බල්ලා වගේ. නැත්නම් මිරිඟුව දැකලා වතුර තියනවා කියලා හිතුවා වගේ. මතක් කර කර පෙන්වන්න ඕන. හිතට පෙන්වන්න නම් මේ අවබෝධය තියෙන්න ඕන. ඒකයි මේ කියන්නේ. ධර්මය අහලා දකින දන්න දකින ඥානතෝ පස්සතෝ. එයාට තමයි මාර්ගය වැඩන්නේ. මාර්ගය වැඩෙන්නේ. කෙනී ධර්මය කියනකොට තේරුම් ගන්න අර වචන කොටට වඩා මේ ඒ වචන ටිකම තමයි මේ තියෙන්නේ. මේ කියවේ පටිච්ච සමුප්පාදේ පංච උපාදානස්කන්ධය. චතුරාර්ය සත්‍ය. වෙන මොකවත් නෙමෙයි. ඔය ටික ඔය කිව්වේ. හැබැයි අපි ඒ වචන ටික පාඩම් කරගෙන හිතාගෙන ඉන්නේ මෙන්න ඒක. අතනයි වෙනස තියෙන්නේ. දකින්න. අහපු දේ දැනගත්තු දේ දකින්න. දකින්න නම් ඔක ටික ටික සැනෙන් සැරේ හිතට පෙන්වන්න ඕන. මෙහෙම හිතුණාට මෙහෙම දෙයක් නෙමෙයි මෙතන තියෙන්නේ. ඉතින් දැන් හොඳයි ඕගොල්ලන්ට ඉස්සරට වඩා දැන් මේව කියනකොට තේරෙනවා. නේද? ඉස්සරණ අහන එහෙම වෙන්නේ කොහොමද? එහෙම වෙන්නේ කොහොමද? මේක දානවා. තව ප්‍රශ්න තියෙනවද? පැය කාලක් විතර තියෙනවා අපිට ඔන්න කතා කරන්න. තුන් ආකාරකින් චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න තියෙනවා. පළවෙනි එක තමයි සත්‍ය ඥානය. ඔව් දැන් ඔය පෙන්වන්නේ සත්‍ය ඥානය ඇති කරගන්න හැටි. සම්මාදිට්ඨිය. ඊළඟට කරන්න වැඩක් තියෙන අවබෝධය ගන්න. ඔක දැනගත්තට පස්සේ කෘත්‍යයක් තියෙනවා. රක්මයා හැවි දැන් ඔක කොහොමද බලන්නේ කියේ. ඒක කෘත්‍යය. කෘත්‍ය කරගෙන යනකොට නෑ දැකලා ඉවරයි. තවත් කරන්න දෙයක් නෑ කියලා අවබෝධ වෙන දවසට කෘත. ඒක තමයි ඥාන තුන. තිපරිවට්ටේ කියන්නේ. ඒකට මේ සත්‍ය ඥානය ඇති කරගන්න තමයි අපි ධර්මය අහන්න ඕන, ඒක සාකච්ඡා කරන්න ඕන, ප්‍රශ්න කරන්න ඕන. ඒක අවබෝධ වෙනකන් සකලයන් දුරු කරගන්න ඕන.
එතකොට Tamanටම විශ්වාසයක් එන්න ඕන මෙහෙම දෙයක් තියෙනවා. මේ විදිහට බලන්නේ නැති හින්දායි අපි අහුවෙන්නේ ලෝකෙ. කියලා ඔහොම නුවණක් එන්න ඕන. ඒක කවුරුවත් කියන හින්දා නෙමෙයි මං කියන හින්දා ඇවිල්ලා හරියන්නේ. ඒ පස්සතෝ කියන්නේ ඒකයි. දැන් ඥානතෝ කියන එක තමයි දැන් ඔන්න මෙහෙම දෙයක් තියෙනවා කියලා දැනගත්තා. දැනගත්තට මදි. දන්න දේ දකින්න ඕන ඊළඟට. දකින්න ඕක නුවණින් මෙනෙහි කරන්න ඕන, දදා බලන්න ඕන නේද? තේරෙන්නේ නැත්නම් ආයේ තව කවුරු හරි එක්ක මේක සාකච්ඡා කරන්න ඕන, ප්‍රශ්න කරන්න ඕන. මේ අවබෝධය පැහැදිලි කරගන්න ඕන. දැන් ඔක කියාගෙන යනකොට තේරුණාට ආයි ටිකක් යනකොට ආයි කැටලෙනවා.
ඒක නෑ සසකේ නෑ.
අයියෝ නෑ. ඔක තමයි සාකච්ඡා කරන්න. ඔව්. මහා අමාරු දෙයක්ුත් නෙමෙයි. ඉතින් තේරුම් ගන්න බැරි දෙයක් නෙමෙයි. නේද? දැන් කියාගෙන යනකොට වැටෙනවා කියන්නේ තේරුම් ගන්න බැරි දෙයක් නෙමෙයිනේ. අපි ලෝකෙට ඇවිත් දේවල්මනේ කරන්නේ මේ මට්ටමින් හිත හිතා ඉතින් මේක හිතන්න වෙලාවක් නැහැ බැලෙන්නේ. එහෙනම් අරවා කරන ගමන් සරින් සරි මේකත් පෙන්වන්න ඕන.
ඔබසල් ලෝභයක් එන්නේ නෑ මේ බලනකොට සර්.
ලෝභයක් එන්නේ නෑ. ලෝභය තරන් නෙමෙයි ලෝභ දෝෂ මෝහ තුනම එන්න විදිහන්නේ. ඒ තුනෙන්ම මිදෙන එක තමයි මේ මේ කියන්නේ. දැන් අපි මුලින්ම කරන්නේ අර සමතෙන් කරන්නේ අලෝභ දෝෂ මෝහ හදනවා. තරහා එනකොට තරහා අඩු කරගන්න බලන්න. මෛත්‍රිය වඩලා සමතෙන් කරන්නේ ඒක. මෛත්‍රිය වඩනවා කියන්නේ සමතය. යටපත් කරනවා. දැන් ඒවට කියනවා අර දැන් මුලින් කියන්නේ අකුසල් නෙමෙයි ඒවට කියනවා කුසල් කියලා. කුසල් කළත් ගැළවිලා නැහැ. ඈ කුසල් අකුසල් දෙකම සසර ගෙනියනවා. දැන් මේ මේ ලෝකෙ මිදෙන මාර්ගය ඉන්නේ මේ දැක්ම තුලින්. කියන්නේ සම්මා දිට්ඨිය එන්නෝ. හරි දැක්ම. හරි දැක්ම කියන්නේ ලෝකයේ මේකයි ලෝකෙ මිදීම මේකයි. කියන දැක්ම එන්නෝ.
ලෞකික
සම්මා දිට්ඨිය ගැන විසඳන කිව්වා. ඔව් කුසල් අකුසල් දැන ගැනීම ලෞකිකයි. ඒ කියන්නේ මේක කළොත් පව් මේක කළොත් පින්. කුසල් අකුසල් මේවා කළොත් හොඳ ප්‍රතිඵල තියෙනවා මේවා කළොත් නරක ප්‍රතිඵල තියෙනවා කියලා දැනගන්න එක තමයි ලෞකික සම්මා දිට්ඨිය. එතකොට අර ටිකක් දරුණු පව් කරන එක නවත්තන. ඊළඟට නුවණක් එද්දොට මේවා කළා තාම ඉතින් මන් දිවි ලෝකෙ ගියත් මේ ලෝකෙන් ගැලවිලා නැහැ. දෙවියොත් මේ දුකෙන් මිදලා නැහැ. එහෙනම් එතෙන්ට ගිහින් වැඩක් තියනවා. එතෙන්ට ගියත් බුදු කෙනෙක් ගෙම්ම ධර්මය අහලා සසරෙන් ගැලවුණොත් විතරයි ගැලවිලා තියෙන්නේ. ඉතින් අපට ඒ වාසනාව ලැබිලා තියෙනවා මේ ජීවිතේම මේ ධර්මය අහන්න ලැබිලා තියෙනවා බුදු කෙනෙක් ගිතහම. එහෙනම් ඕක අහන්න ආයේ දිවි ලෝකෙ යන්න ඕනේ නැහැ. මෙතෙන්දී තේරුම් අරන් ඒ ලෝකෙන් මිදෙන මාර්ගයට වැටෙන්න ඕන. මාර්ගයට වැටුණොත් ඇති. ඵල කවදා හරි ලැබෙයි. මාර්ගයට ලැබුණොත් ආයේ අපාගත වෙන්නේ නැහැ. සතර අපාගත වෙන්නේ නැහැ. පින් කළාට කුසල කළාට ඉතින් සතර අපාගත වෙන්නේ නැහැ කියන්න බෑනේ. මාර්ගයට වැටුණොත් එදාට කීයද හැකි?
මාර්ගයට වැටුණා කියන්නේ සෝතාපන්නම්.
ඔව් මේ මේ දැක්ම ඇති කර ගැනීම. සම්මා දිට්ඨිය කියන එක හරියට ඇති කර ගැනීම ලෝකෝත්තර දැක්ම. අමාරු නෑ ඉතින් ඔක. මම ඔය කියපු ටිකම මෙනෙහි කළත් ඇති. ඔක හරියට තමයි තේරුම් ගත්තත් සම්මා දිට්ඨිය. හැම එකකම හිතන්න බෑ. අපි කොහොමද හිත ටික දකින්නේ? එක එක හිතක් කරන් දවසම හිතුවත් ඇති ඔය අවබෝධය ගන්න. එක හිතක් කරන් දවසම හිතුවත් ප්‍රශ්නයක් නෑ. මේ මේ පැත්ත තේරුම් ගන්න බලන්න ඒකට. ඒක වැටහෙනකොට තව හිතක් අරන් බලන්න. එහෙම බලන්න. ඔක්කොම බලන්න බෑ. එනේ නේ එකට බලන්න තියා අපිට එක හිතක බලා ගන්න පුළුවන් ඉන්නේ බෑ ඉස්සෙල්ලා. මේ කක්ක කෑ ගහනකොට අර හි කක්කෙක් කියලා හිතෙනවා. ඔන්න දකින්න ඕන අර ලෝකෙට අහු වුණානේ කක්කා ඉන්නේ ලෝකෙනි. සතර මහා ධාතු කක්කෙක් නේ. ඔබ ලෝකෙටයි තිය දෘෂ්ටිය. ධර්මය දන්න කෙනා නෙමෙයි ඔය ලෝකේ යන කෙනා. එතකොට අපි දැනගන්න ඕන කාක්කෙක් කියලා දැනගත්තේ කොහොමද? ලෝකෙටයි තිය දෙයකට අහු වුණේ කොහොමද? එතකොට පේනවා මේ කන සද්දෙන් සද්දයක් අහලා හිතෙන් හිතලා. ඇහුනේ සද්දයක් විතරයි. ඔය සද්දේ හිටියද කාක්කෙක්? නෑ ඒක සද්ද සංඥාව විතරයි. සෝත විඥානේ අරන් දෙන්නේ. සෝත විඥානේ සද්ද සංඥාව අරන් දෙනවා. ඒ කියන්නේ අනිත් සද්ද වලට වඩා මේක වෙනස් කියලා වෙනම සංඥාවක් අරන් දෙනවා. ඒකේ නෑ කාක්කෙක් කියන තේරුම. ඒ සංඥාව අරන් දෙනවා ඒක කියනවා මේ පැත්තේ කන තියෙන අර පැත්තේ අපි සද්දට අදාළ රූපේ තියෙන ඕන්නම් අඳුර ගන්න. මනස ගන්නවා ඔය සද්ද සටහනට අදාළ මොනවද අත්දකලා තියෙන්නේ. අන්න කාක්කෙක් ඉන්නවා. කාක්කෙක් වෙන්දලා දෙනවා. කළු පාටයි කකුල් දෙකක් තියෙනවා මෙහෙමයි හොරකම් කරනවා අරම මේ ඔක්කොම එක චේතනා ටිකෙන් හදනවා කාක්කේ. ඔය තමයි ධම්ම. චේතනා වලින් හැදුවා කියලා දැන් දන්නේ ඌව ගිහින් එළියෙන් තියෙන. සතර මහා ධාතු කරනවා. හිතෙන් හදපු දේ හිතෙන් හැදුවා කියලා දන්නේ සතර මහා ධාතු කාක්කෙක්ව දැනගත්තා කියලා. අන්න ලෝකෙට අහුවේ නැහැ. එතකොට ඇසීම ඇසීම නෙමෙයි ඇසීමට රූපයක් හදලා තේනවා. ඒකයි දැන් ඇහැට ගියපු විස්තරේමයි කනට. ඇහෙන් රූප සංඥාවයි ඇහැයි රූපේ වෙන් කරලා දෙන එකයි. කනෙන් ශබ්ද සංඥාවයි කනයි ශබ්දෙයි වෙන් කරලා දෙන එකයි. මේ විඥාණයෙන් කරන්නේ
කනේ
සද්ද දෙයකට ප්‍රතික්‍රියාවක් තමයි අපි ලෝකෙට යන්නේ. ඒ ඒක අරගෙනනේ දැන් මනසෙන් හිතන්නේ. එතකොට එළියේ තියෙන දේ ගැන හිතනවා. මනසට අරමුණු වුණ මනසෙන් හදපු ධම්ම නෙමෙයි දැන් හිතන්නේ. එළියේ තියෙන දේ ගැන. නැතයි මුලාව. ලෝකෙට අහු වුණා කියන්නේ. ලෝකෙට අහු වුණා කියන්නේ මායයට අහු වුණා, දුකට අහු වුණා, සංසාරයට අහු වුණා, ඔය සේරම එකයි. ඒක කරන්න යන්න එපා. ඔබ කරන්න බෑ. ඕක try කළාට කරන්න බෑ. සද්දෙන් නවත්තන්න බෑ.
ඒක
දැන් මම කිව්වේ දැන් සද්දේ ඇහිලා නැවතුනේ නෑනේ. කාක්කෙක් ගෙන්නේ නැවතුනේ නේද? අපි ඒක පෙන්වන්නකොට මෙතන උනේ මෙහෙම මුලා. ඕක සෑහෙන සැරයක් පෙන්නකොට පෙන්නකොට වෙලාවක් ඇයි සද්ද ඇහෙනකොට සද්ද විතරයි කාක්කෙක් හදන්නේ.
ඒක මුලාව
දැනගන්න. ප්‍රඥාවෙන් දකින්න ඕන. නැතුගේ සද්දෙන් නවත්තනවා දැක්මින් නවත්තනවා කිව්වට ඒක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ලෝකේ ඉන්නකම් ඒක කරන්න බෑ. ඒ රහතන් වහන්සේගේ තත්ත්වය දැන් කරන්න බෑ. දිත්තේ දිත්ත මත්තං සුතේ සුත මත්තං. ඒකට එන මාර්ගයක් හදා ගන්න පුළුවන්. දැන් දන්නවා එතෙන්ටයි එන්න ඕන. තාම එතන නෑ. තාම අපි ලෝකෙට අහු වෙනවා. එහෙනම් මේ ලෝකෙට අහු වෙන එක මුලාවක් කිය කියා හිතට පෙන්වන්න ඕන. ඒක ඉතින් කරුණු ඇතුව පෙන්වන්න ඕන. නෑ. ඒකට තමයි මේක තේරුම් ගන්න. මේක මුලාවක් ඇයි මුලාවක් කියන්නේ කියලා පොඩ්ඩක් හිත දැනුවත් කරන්න ඕන. එතන මේ ආයතනේ ඇත්ත ඇති හැටි දැක්කේ නැහැ. ওই ප්‍රසාද රූපේ ආයතනේ සකස් කරලා දීපු ප්‍රසාද රූපේ විඥානි දැනගත්තේ. එයාට බෑ එළියේ තියෙන ඒවා දැනගන්න. අහමම නිකන් පෙන්නන්න ඕන හිතට. මේ පෙන්නන විදිහ ඉතින් තම තමන්ට අහු වෙනවා. ඒක එකක් කියලා නෙමෙයි. දැන් තමන්ට හිතට වදින දේවල් තියෙනවා. කොච්චර කිව්වත් තේරෙන්නේ නැති දේවල් තියෙනවා නේද? ඒකට Tamanට ඒක ගැළපෙන විදිහට හිතට පෙන්න ඉන්න මොකක් හරි උපමාවක් ගන්න.
තුරටයි බැන බල්ලා හරි මිරිඟුව දකින්න එක හරි ඔකමයි මෙතනත් සිද්ධ වුණේ කියන එක දෙන්න ඕන. මොකද බුදුහාමුදුරුවෝ දීපු උපමානේ වා සංඥාව මිරිඟුව කියලා. ඒතර මිරිඟුවේ උපමාව බොහොම හොඳයි. එහෙන් රූප සංඥාව කණෙන් ශබ්ද සංඥාව වා මිරිඟුව. මිරිඟු වලට එළිය රූප දාන්න යන්න එපා. නැත්තම් විඥානයේ කියපු දෙයක් නම් එයා මායාකාරය. නැජික්කාරය. එයා කියපු දේවල් අපි පිළිගන්නේ නැහැ. නුවණින් නුවණින්. ඒකයි උපමා හරි වැටින්නේ. ඉතින් උපමා මතක් කර කර දාන්න පුළුවන්. මේක තහවුරු කරගන්න. විඥානයේ මායාකාරය සංඥාව මිරිඟුව. නේද? ඒ උපමා නිකන් නෙමෙයි දීලා තියෙන්නේ. මම මතක් කර කර පෙන්වන්න ඕන. රූප සංඥාවකට එළියේ තියෙන දෙයක් කියලා හිතනකොටම මිරිඟුව මතක් කරගන්නවා. ශබ්ද සංඥාවකට එළියේ තියෙන දෙයක් කියලා හිතනකොටම මිරිඟුව මතක් කරගන්නවා. ඔය දැක්කෙත් මිරිඟුව. ඔය දැක්කෙත් මිරිඟුව. ඒතර එළියේ දෙයක් දැම්මේ මිරිඟුවට. එතනෙමත් මේ හිතට මතක් කරලා දෙන්න පුළුවන්. නේද? ඒ මුලාව ඔය මුලාව. ඒ අතරේ ඉතින් එහෙම කියන්නේ ඇයි කියලා වෙනම හිතලා තියෙන්න ඕන. මේ මේ කියපු පැත්තේ. මේක දකින්න පුළුවන් නම් ලොකු දැක්මක්. ඔතනම තමයි දකින්න ඕනේ. ඇහැ හැදුවේ හිත කියලා දකින්න පුළුවන් නම්. කන හැදුවේ හිත. එදාට ඒ කියන්නේ දැන් රූප ගැන වෙනම හිතන්න ඕනේ නැහැ ඒක. ඇහැ නිසානේ රූප දැනගෙන තියෙන්නේ. ඇහැ නැත්තම් රූප පිහිටන්නේ නැහැ. ඒතර ඇහැ හැදුවෙත් හිත කියලා දකින්න පුළුවන් නම් ඒක තමයි දකින්නම ඕනේ. කන හැදුවෙත් හිත කියලා හිතා ගන්න පුළුවන් නම් අනුමාන ඥානකින්. එතකොට ඔය ශබ්ද ගැන හොයන්න දෙයක් නැහැ. කන මේකත් ඇහුවේ කනේ. මේකත් ඇහුවේ ඇහැ. ඇහැ හැදුවෙත් හිතෙන්. ඔච්චරයි දෙන්නන්නේ. ඒතර මන ධම්ම මන ධම්ම. ඒක ටිකක් ඉතින් නුවණ ඕන ඒකට. මොකද ඔවා කවුරුත් කතා කරන්නේ නැහැ. ඇහැ හැදුවේ හිත කියලා කවුරුත් කතා කරන්නේ නැහැ. ඒ බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. අවිද්‍යාව හේතු වෙලා තියෙන්නේ ඇහැට. මොනවාද හේතු හතර ඇහැ හටගන්නේ? ආහාර, කර්මය, පෙර කර්මය, පුරාණ කම්ම, තණ්හාව, අවිද්‍යාව. අවිද්‍යාව ගැන කවුරුත් කතා කරන්නේ නැහැ කියලා වෙලා තියෙනවා. අවිද්‍යාව යෙදෙන්නේ මේ මොහොතේ. හරි ගැඹුරුයි. මොකද අපිට ආහාර නොදී ඇහැ නැති කරන්න බෑ. නේද? පුරාණ කර්ම නවත්තන්නත් බෑ. ඒක කරලා ඉවරයි. තණ්හාව නැති කරගත්තත් බෑ. හැක් හදන්න නැති උර තණ්හාව යෙදිලා. නැති කරන්න පුළුවන් දේ අවිද්‍යාව මේ මොහතේ දෙනවා. මේ මොහතේ අවිද්‍යාව නැයි මේ මොහතේ මුලාවයි. මුලාවෙන් තමයි ඇහක් තියනවා කියලා හිතන්නේ. ඇහත් පටිච්ච සමුප්පන්න දෙයක්. මං කියේ ඉස්සෙල්ලා සංකතයි පටිච්ච සමුප්පන්නයි. පෙර නැති වීම හට ගන්නවා, ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා. නේද? නොයිටික හිතන්න පුළුවන් මේක හිතෙන් හදන දෙයක් කියලා දකින්න ඕනේ. ඒකට තමයි මේ එන්නේ. නැත්තම් අපිට පේන්නෙම පවති නැහැ. මස්ස ඇහැටමයි මේ හිත යන්නේ. එහෙම නෙමෙයි. දකින මොහොතේ හිතෙන් හදන්නේ ඇහැ. ඒක තමයි මං කියේ විඥාණයෙන්මයි ඇහැ තියෙනවා කිව්වේ. වෙන කවුරුත් නෙමෙයි. නේද? ඇහැ තියෙනා කියලා දැනගෙන තියෙන්නේ විඥාණය. බුදුහාමුදුරුවෝ පෙන්නනවා ඇහැ දකින්න බැරි දෙයක් අනිදස්සන. වහලා තිබුණට දන්නේ නැහැ. ඇයි ඇහැ දකින්න බැරි? ඇහැ හිතෙන් හදන දෙයක්. හිතෙන් හදන දෙයක් කොහොමද දකින්නේ? ඇහැ අනිදස්සනයි, රූපය අනිදස්සනයි, කන අනිදස්සනයි. රූපය අනිදස්සනේ, රූපේ සනිදස්සන කරගෙන තියෙනවා අපි අපේ මුලාව හින්දා. හැබැයි ඇහැ දකින්න බැරි දෙයක්. හරි. හොඳයි. හරි. ඉතින් අද ගොඩාක් ගැඹුරු ධර්ම කරුණු ටිකක් කතා කළා. ගැඹුරු වුණාට ඔයගලන්ට ගැඹුරු වෙන්න බෑ ඕවද? නේද? තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඒක තමයි ප්‍රඥාව වැඩෙනවා කියන්නේ. දැන් මේවා නිකන් අය එක්ක කතා කරන්න පුළුවන් දේවල් නෙවෙයි. එතකොට අහගෙන දැනගත්තු දේ දැන් දකින්න උත්සාහ කරන්න ඕනේ. එතකට සම්මා දිට්ඨිය ඇති වෙනවා නැත්නම් අර සත්‍ය ඥානය ඇති වෙනවා. මාර්ගය ගැන සත්‍ය ඥානය. සත්‍ය ඥානය තියෙන කෙනා දන්නවා දැන් මොකද්ද කරන්න ඕනේ. මේ අවබෝධය ඉන්න නම් මොනවා කළොත් වෙයිද? නේද? මොන විදිහට බැලුවත් මේ අවබෝධය වෙයිද? අන්න කෘත්‍ය ඥානය එනවා. සත්‍ය ඥානය එක්ක තමයි කරන්න ඕන මොකද්ද කියලා දැනගන්න පුළුවන්. එතකොට මේ සත්‍ය ඥානය ගන්න තමයි අපි ධර්මය අහලා සාකච්ඡා කරලා තේරුම් ගන්න ඕනේ. ඒක බලන්න ඕන මේ ධර්මයට එකඟද. බුදුහාමුදුරුවෝ දේශනා කරපුවාට මේවා එකඟද. බලන්න ඕන. ඔහො මං කිව්ව පළියට පිළිගන්න එපා. මේ නෝනින් විමසලා ඊළඟට සාකච්ඡා කරලා ගැළපෙන්නේ නැත්නම් ප්‍රශ්න තියෙනවා නම් අහලා ආයේ සාකච්ඡා කරලා එහෙම එහෙම තේරුම් ගන්නවා. ඉතින් සතුටු වෙන්න පුළුවන් මේ කාලය තුල අපේ හොඳ සීලයක් රැකුණා, සමාධියක් වැඩුණා, ප්‍රඥාවක් වැඩුණා, සීල සමාධි ප්‍රඥා වැඩුණා. ඒවා මහානිසංස කුසල් වෙනවා. මහානිසංස කියන්නේ යම් කිසි දවසක නිවන් අවබෝධ වෙනකම්ම විපාක දෙන්න පුළුවන් ශක්තියක් තියෙන බලවත් කුසල කර්ම. පින් රැස් කරගත්තු වෙලාවක අපට පුළුවන් පින් අනුමෝදන් කරන්න. පින් කැමැති දෙවිදේවතාවන් වහන්සේලා ඉන්නා නම් මේ පින් අනුමෝදන් වෙත්වා, සතුටටපත් වෙත්වා, දිවයිසුරු වැඩි දියුණු කරගනිත්වා, උතුම් ධර්මාවබෝධයේ පිණිසම හේතු වාසනා වේවා. මෙහෙම සතුටටපත් වෙන ඒ දෙවිදේවතාවන් වහන්සේලා අපවත් අපේ පෞල්වල සමවත් ආරක්ෂා කරන සේක්වා. යම් කිසි දුකක් කරදරයක් බාධකයන් නරකක් කපල උපද්‍රවයක් වෙන්න තියෙනවා නම් ඒ සමගින් අප සැවොම ආරක්ෂා කරන සේක්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරන්න ගාතා කියමු. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මන්තරන්ති. යම් කිසි මළගිය කෙනෙක් පින් බලාපොරොත්තු වෙනවා නම් මේ පින් අනුමෝදන් වෙලා සතුටටපත් වෙලා හොඳ තැනක උත්පත්තියක් ලැබලා උතුම් ධර්මාවබෝධයේ පිණිසම හේතු ආසනා වේවා. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඒ වගේම අපිට පින් රැස් කරගත්තු වෙලාවක ප්‍රාර්ථනා කරන්න පුළුවන්. ඒ ප්‍රාර්ථනා හරියනවා. හොඳම ප්‍රාර්ථනාව වෙන්න ඕන යම් කිසි දවසක නිවන් අවබෝධ වෙනකම් යාව නිබ්බානපත්තිය. මේ මාර්ගයෙන් ඉවතට අදින බාලයන් ඇසුරු කරන්න ලැබෙන්නේපා. ධර්ම මාර්ගයේ පෙන්වලා දෙන කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ලැබෙන්නම මේ පිං හේතු වාසනා වේවා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. ඊළඟට අපේ මේ නොදන්න කම හින්දා අවිද්‍යාව හින්දා කරනවා මොනවද? සංඛාර. ඒ සබ්බේ සංඛාරයි. සංඛාර සීරම ඒවයි ලක්ෂණ තමයි අනිත්‍යයි අපෞදුකටපත් කරනවා. ඒ වගේ මේ හිතට අරමුණ වෙන ධම්ම අපි හිතනවා එළියේ තියෙනවා කියලා. එහෙනම් ආත්ම දෘෂ්ටියක් එනවා. මම ඇතුලේ ඒවා එළියේ. පෙරේකින් තේරුම් ගන්න සබ්බේ ධම්මා හිතෙන්ම හදන දෙයක් මේ හිත ඇතුලේ ස්වභාවයක්. ඒවයි කිසිම ආත්ම ස්වභාවයක් නැහැ. සබ්බේ ධම්මා අනත්තාති. මොකක් ඇත්ත ඇති හැටියට තේරුම් ගන්න. යදා පඤ්ඤාය පිස්සති. එතකොට ඔය ඇති කරගත්තු දුක කලකිරීලා අතාරිනවක තමයි නිවනට මාර්ගය. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අතනි බින්දති දුක්ඛේ ඒස මග්ගෝ විසුද්ධියා. සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති අතනි බින්දති දුක්ඛේ ඒස මග්ගෝ විසුද්ධියා.
සබ්දේ ධම්මා අනත්තාති යදා පඤ්ඤාය පස්සති අතනි බින්දති දුක්ඛේ ඒස මග්ගෝ විසුද්ධියා ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු සබ්බ සංසාර